Honorable Indika Anuruddha.
Bahumathi stuti mulasane garu sabhapathimuni visheshayenma allasso dushana chodana vimarsana commission sabhave allas vetalim attikaram ginum simavan parisodhane kirima sambandhen avasthawata e avasthawa dima sambandhen ma stutivanta wenawa e wagema wedima allas nadutogayak me maasa 4ට 5ට තිබිච්ච මුදල් ඇමතිවරේ කරපු කතාවට පස්සේ මං හිතන්නේ අපිට ඒ කතාව කරන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මං සතුටු වෙනවා. එතුම මොනවද කිව්වේ? එතුම කියපු දෙයක් මේ 50 සංශෝධනයේ කිසිම අදාළතාවයක් නැහැ. තජුදීන් ගැන කතා කරුවා. ලසන්ත ගැන කතා කරා. ඒව අල්ලස් කතන්දර නෙවෙයි. එතුම දන්නේ නැහැ එතුමට හෙටානින්ද මොකද වෙන්නේ කියලා. අද මේ ආණ්ඩු පක්ෂ ඉදිරිපෙළේ ඉන්නේ වැඩිම දෙනෙක් අද මේ ඉන්න ඇමතිතුමා නැතුව මම කියන්නේ. එතුමා නැතුව කියන්න ඕන වැඩිම දෙනෙක් අල්ලස් ගත්තයි කියලා චෝදනා ලැබලා අල්ලස් නඩු තියෙන අගමැතිවරයාට 3යි මලික් සමරවික්‍රමට 3යි ඔය දැන් කතා කරලා පම්පෝරි ගහගලා ගිය මුදල් ඇමතිට නඩු 3යි. ඒවා විභාග කරනවද? ඒවා විභාගයට ගන්නවද? ඒවා විභාග කරන්න වැඩපිළිවෙලක් තියෙනවද? අල්ලස් කොමිසමට කතා කරලා කියනවා මේ මේක සංශෝධනය කරන්න අරක සංශෝධනය කරන්න කියලා. අපි දැක්ක දිල්රුක්ෂි නෝනාගේව සංශෝධනය කරනවා. දිල්රුක්ෂි නෝනාගේව සංශෝධනය කරලා පඩියට පඩි දෙකක් ගෙවලා පඩියට පඩිය ඩබල් කරලා ගෙවලා අද දිල්රුක්ෂි නෝනට අන්තිමේට ජනාධිපතිවරයා කිව්වා කරුණා කරලා ගෙදර යන්න කියලා. ජනාධිපතිවරයා කිව්වා අද මෙතන කතා කරපු ඇතැම් ඇමතිවරු මොකද්ද කතා කරේ? අද මෙතන කතා කරපු ඇතැම් ඇමතිවරු කතා කරේ දිල්රුක්ෂි නෝන හරි අගේට වැඩේ කරා. හරි අගේට වැඩේ කරපු විස්තරේ අපි ළඟ තියෙනවා. මේ අල්ලස් නඩු වැටලීම් ඒ සිදු කරන කාර්යයේ 2013 14 කාල සීමාවේ
මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර්
183
මුලාසනේ හොබවන ගරු මන්ත්‍රීතුමනි මෙතුමා කිව්වා මේ ආගමැතුමාට එහෙම නඩු 3ක් තියෙනවා කියලා. කරුණා කරලා ඔබතුමා කියන නඩු අංකෙත් එක්ක නඩු 3
නයි නෑ පැමිණිලි කොමිසමට පැමිණිලි කරලා තියෙනවා. ඔබතුමා හුරතල් කරන්න එන්න එපා. අප්පුවයි මහත්තයා වාඩි වෙන්න හුරතල් කරන්න එන්න එපා. ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙමෙයි. ඒ නිසා මම කියනවා 187ක් තිබිච්ච පැමිණිලි සම්බන්ධයෙන් 2015 16 මෙන්න දැන් ඔබතුමා ආපු නිසා මම කියන්නම් එක පැමිණිල්ලක් BC 121යි BC 12යි 15යි 2006 මේ එක පැමිණිල්ලක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට
ගරු රනිල් සමරවීර මැතිතුමා
ගරු සභාපතිතුමනි මේ කතා කරන අපේ ගරු මන්ත්‍රීතුමා දැන් ටිකකට කලින් කිව්වා මේ ඉස්සරහා පේළිය ගැන මේව කරලා මේ ඉන්න මේ දැන් ඉන්න ඇමතිවරයාට අමතරව නැතුව අනිත් මේක ඉන්න සීලු දෙනාම අගමැතිතුමාට පැමිණිලි 3ක් තියෙනවා තව ඇමතිවරුන්ට පැමිණිලි තියෙනවා කියලා නඩු තිබ්බා කියලා නඩුවක් දැම්ම කියලා හොරෙක් වෙන්නේ නැහැ කිසි කෙනෙක්. ඒ නිසා කරුණා කරලා මේ මන්ත්‍රීවරයාට ඒක ඉල්ලාස් කරගන්න කියන්න ඒකල හැන්සාඩ් එකනොත් ඒක අයින් කරන්න කියන්න.
හොඳයි එවැනි
කතා කරන්නේ ඔබතුමා මොනවද කතා කරන්නේ? සත්භාවයේ තියෙනවා නම් යහපාලනයේ තියෙනවා නම් යහපාලනයේ නම් ක්‍රියාත්මක වෙන්නේ ගරු නියෝජ්‍ය ඇමතිතුමනි යහපාලනයේ නම් ක්‍රියාත්මක වෙන්නේ යහපාලනයේ නම් ඔය කට්ටියට කියන්න අල්ලස් කොමිසමට ගිහලා ස්වේච්ඡාවෙන් පෙනී හිටින්න කියලා ස්වේච්ඡාවෙන් පෙනී හිටින්න කියන්න අල්ලස් කොමිසම ඉදිරියට ගෙනහිල්ලා මහා බැංකුවේ මහා මංකොල්ලෙට මහින්ද අමරවීර ඇමතිතුමා ගිහිලා පැමිණිලා දැම්මා කෝ විභාගයට ගන්නවද විශේෂ අධිකරණ හදනවා කිව්වා කෝ විභාගයට ගන්නවද ඒ නිසා බොරුවට මේ ඔබතුමාලට ওই පැත්තේදී හොරා කියද්දි හරි අමාරුයි අගමැතිවරයාට හොරා කියද්දි හරි අමාරුයි අනිකුත් අයට හොරා කියද්දි අමාරුයි ඇයි ඉන්නේ මෙහෙ ඉන්නේ ගරු මන්ත්‍රීවරු නෙවෙයිද මේ ඒකාබද්ධ ඉන්නේ ගරු මන්ත්‍රීවරු නෙවෙයිද ඒගොල්ලන්ට හොරා කියන්න කට හැදෙනවා අපි හොරා කියද්දි දත් හැලෙනවා ඒ නිසා කරුණා කරලා කියනවා අපිට දෙන චෝදනාවම අපි පෙරලා දෙන ඔබතුමාලට කෝටි 13000කට වැඩියේ මේ මාස 4ට 5ට හොරකම් කරපු ඔය ටික තමයි අපි ගිහිල්ලා අල්ලස් කොමිසමෙන් ඉදිරිපත් කරුවේ අගමැතිවරයාගේ ඉඳලා ওই සියලු දෙනාට ඒ ඉදිරිපත් කරපු ඒ පැමිණිලි වලට කිසිම වග විභාගයක් නැහැ. එහෙමනම් ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අපිට අහන්න වෙනවා මේක යහපාලන ආණ්ඩුවක්. මහලකු දුරක් නෙවෙයි තියෙන්නේ එහා පැත්තේ අල්ලස් කොමිසමට ගිහිල්ලා කියන්න අපි නිර්දෝෂී අපේ පැමිණිලි කඩිනමින් අරගෙන විවාහ කරන්න කියලා එහෙම නැත්නම් අපි චෝදනා කරපු ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ට කියන්න top 10 කියලා ගෙනෙන මේ මන්ත්‍රීවරු මේ ගෙන චෝදනා ටිකට ඔබතුමාලා නඩු දාන්න කියලා අද මෙතන මුදල් ඇමතිවරයා කියනවා ජනාධිපතිතුමා දාන නඩුවක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ නඩුව සම්බන්ධයෙන් නෙමෙයි අපි අගමැතිතුමාට චෝදනා කරේ බොරුවට නම් අගමැතිතුමාට කියන්නේ අපිට විරුද්ධව නඩු දාන්න කියලා මුදල් ඇමතිතුමාට අපි බොරු චෝදනාවක් නම් කරුවේ මුදල් ඇමතිතුමාට කියන්නේ නඩු දාන්න කියලා අර එක ඇමතිවරයෙක් කියනවා බොහොම හොඳයි top 10 ව්‍යාපෘතියෙන් මේ හොරු ටික අල්ලන එක කියලා. ඒ කියන්නේ ඒ ඇමතිවරයා දන්නවා ආණ්ඩුවේ හොරු ඉන්නවා කියලා. මේ නියෝජ්‍ය ඇමතිතුමා දන්නේ නැති වුණාට
සභානායකතුමා
මෙතු ඔබතුමා අගමැතිතුමාට කරන ලද පැමිණිල්ලක් ගැන කිව්වා 2006 මම ඔබතුමාට කියන්න කැමතියි අගමැතිතුමාගේ පැමිණිල්ල විතරක් නෙවෙයි ඒ සියලු ඇමතිවරු නිදොස් කොට නිදාස් කළා විජේදාස රාජපක්ෂ අධිකරණ මැතිවරයා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා
තියෙනවා. ගරු සභානායකතුමනි මම කාරුණික කියනවා අපි ආධුනික මන්ත්‍රීවරු. ඒ නිසා අපි ඔය ගැන දන්නේ නැහැ. නිදොස් කොට නිදහස් කරපු මේ ලිපිය කරුණාකරලා සභාගත කරන්න. කරුණාකරලා සභාගත කරනවා කියලා දැන් ප්‍රතිඥාවක් දෙන්න.
මම වගකීමක් ඇතුව කියන්නේ
අපිට දෙන්න
පොඩක් ඉන්න. ඔව් 2000 ගණන් වල ඇමතිවරු 14 දෙනෙකුට අල්ලස් චෝදනා කියලා ටීවී එක ඉස්සරහට ගිහිල්ලා අල්ලස් කොමිසමට ගියා. ඒ සියලු චෝදනා විභාග කළා. කරන අවස්ථාවේදී පැමිණිල්ල කරපු අයට කිව්වා මේ චෝදනා සනාථ කරන්න කියලා එක්කෙනෙක්වත් ගියේ නැහැ. දැන් අදත් කරන්න එකයි අදත් top 10 කියලා පැමිණිල්ල කරනවා. පැමිණිල්ල සනාථ කරන්න ඉන්න කිව්වා වෙන්නේ නැහැ. හැබැයි ටීවී එකට ගිහිල්ලා බඩ ගහනවා.
සභානායකතුමනි මගේ කාලෙ වෙලාව නැතුව යන්නේ.
ඔබතුමාට කියන්නේ
සභානායකතුමනි අපි ඔබතුමාගේ කතාව ඔබතුමා එහෙමනම් මේ කරපු චෝදනා බොරු නම් අද යහපාලන ආණ්ඩුවක් තියෙන නිසා ඔබතුමාලා ගිහිල්ලා යහපාලන ආණ්ඩුව විදියට පෙනී ඉඳලා කියන්න අල්ලස් කොමිසමට කඩිනම් කරලා මේ පරීක්ෂණ ටික ගන්න කියලා. ඒකයි අපි කියන්නේ මේ අර පික් පොකට් න්‍යායයට ඇවිල්ලා අර හොරකම් කරන්න තියෙන වමනාවට
දැන් අවසන් කරන්න.
ගරු මන්ත්‍රීතුමනි මට විනාඩි දෙකක්වත් දෙන්න වෙනවා මොකද මගේ වේලාව සම්පූර්ණේ නැති කෙරුවා. මොකද මගේ සම්පූර්ණ වේලාව විනාශ කරනවා මොකද මේගොල්ලන්ට අහන් ඉන්න
බෑ. ඉක්මනින් අවසන් කරන්න.
හරි ඉක්මනින් අවසන් කරන්නම් බොහොමත් මිස්සුති. ඒ නිසා මම කියනවා මේ 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 පුජ්‍යලයෝ ඔබතුමාලා මේ රටට අවශ්‍ය කරන මුදල් කාබාසිනියක් කරමින් යන එක සම්බන්ධයෙන් පසුබෙල මන්ත්‍රීවරු විදියට ඔබතුමාලා අපිත් එක්ක කතා කරනවා මේවා ගැන මේ වෙන විනාශ ගැන මේ සහල් මංකොල්ල ගැන මේ මහ බැංකු මංකොල්ල ගැන මේ ප්‍රාඩෝ මංකොල්ල ගැන මේවා අල්ලස් කොමිසමට මන්ත්‍රීවරු විදියට යන එක ගැන අපිට ප්‍රශංසා කරන්නේ මේ පසුබෙල ඉන්න එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරු ඒ මන්ත්‍රීවරු අද අපි කතා කරන්න ගියාම කියනවා මේක හරි ප්‍රශ්නයක්
මේමයි අවසන් කරන්න
ඒ නිසා මම
අවසන් කරන්න
පැහැදිලිවම කියනවා අද අල්ලස් හෝ දූෂණ කොමිසම දැන් ගෙනාවා කොමිෂන් සභා ගණනාවක් දැන් විගණන කොමිෂන් සභාවට මොකද වුනේ විගණන පනතට මොකද වුනේ අද විගණන පනත ආරම්භ කරන්න කාර්යාල අරගෙන බොරැල්ලේ කාර්යාලවලට ගෙවමින් අද විගණන පනත ගේන්නේ නැහැ අද ඒ වගේ මෙප්සී අයිඩී එකට අගමැතිතුමා කියනවා ටෙන්ඩර් සම්බන්ධයෙන් කටයුතු කරන්න එපා කියලා මෙන්න මේ විදියට
අගමැතිතුමා
මෙහෙවන අල්ලස් කොමිසමක් සහ එෆ්සී අයිඩී එකක් සහ සියලුම කොමිෂන් සභායතුමා මෙහෙවන තත්ත්වයට පත් වෙලා ඉන්න නිසා තමයි කිව්වේ ඉදිරිපරේ ඉන්න ඇතැම් අයට අමතරව සියලුම දෙනා අද ආණ්ඩුව නියෝජනය කරන්නේ හොරුයි කියලා මම නැවතත්
හොඳයි අවසන් කරන්න ඊළඟට ගරු හර්ෂන් රාජකරණ මන්ත්‍රීතුමා
බොහොමත් ස්තුති මුලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි අපේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ අල්ලස් කොමිසම පිළිබඳව කතා කරනකොට දේශපාලන වශයෙන් මේ අල්ලස් කොමිසම ක්‍රියා කරනවා කියන එක දිගින් දිගටම ප්‍රකාශ කරනවා. අපි විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කරේ ප්‍රධාන වශයෙන් මේ රටේ වෙලා ජනතාවගේ ලොකු විශ්වාසයක් තිබ්බා. එවකට පාලකීන් මේ රටේ මහජන මුදල් සම්පත් විශාල වශයෙන් දූෂණයට ලක් කරනවා කියන එක. එය ප්‍රධාන හේතුවක් වුණා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වෙන්න. ඒ වගේම අපිටත් ලොකු විශ්වාසයක් ඇතුව අපි කටයුතු කරා. ඒ නිසා තමයි අපිට පුළුවන් වුණේ මේ ආණ්ඩුව පිහිටවන්න. අපි මේ ආණ්ඩුව පිහිටවනකොට මෙවැනි ස්වාධීන ආයතන බෝඩ් ලෑලි වලට පමණක් සීමා වෙලා තිබ්බා. මේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව බෝඩ් ලෑල්ලක් පමණයි. ඒ ක්‍රියාකාරී ආයතනයක් වශයෙන් නෙමේ කටයුතු කරේ. එතකොට අපිට ලොකු චෝදනාවක් ආවත් තාමත් ඒ චෝදනාව අපිට එල්ල කරනවා. මේ කොමිෂන් සභාවලින් මේ හොරු අල්ලන්නේ නැත්තේ මොකද? ඇයි මේ ප්‍රමාද කියන්නේ? දැන් එතකොට අපිට ඉස්සල්ලාම සිදු වුණා මේ ආයතන ක්‍රියාකාරී ආයතන බවට පත් කරන්න. මේ ක්‍රියාකාරී ආයතන බවට පත් කරන්න ඒ අවශ්‍ය සම්පත්, අවශ්‍ය දැනුම අපිට ලබා දෙන්න පුළුවන් වුණා. ඒ වගේම අවශ්‍ය පුහුණුවත් අපිට ලබා දෙන්න සිදු වුණා. ඉතින් මෙන්න මේ හේතුව තමයි මේ ප්‍රමාදයට විශාල වශයෙන් ප්‍රධාන කාරණාවක් බවට පත් වුණේ. ඒ වගේම තමයි කනගාටුදායක සිද්ධියක් වුණා එවකට හිටපු අපේ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ සභාපතිතුමිය එතුමිය ඉල්ලා අස්සුණා. ඒ ඉල්ලා අස්වීමත් මේ ප්‍රමාදයට තවත් හේතුවක් කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ නව රජය අපේ යහපාලන ආණ්ඩුව අපි මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත් ප්‍රධානම හේතුව කාරණාවක් බවට පත් වුණේ මේ හොරුන්ට ඒ පරීක්ෂණ ඉතා සාධාරණව ඉටු කරලා ඉතා ඉක්මනින් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක. මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ මේක මෙන්න මේ දූෂණ චෝදනාවලට පමණක් නෙමෙයි, මේ මුළු නීති පද්ධතියම ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. මේ සෑම නඩුවක්ම මේ දූෂණය පිළිබඳව පමණක් නෙමෙයි, මේ සෑම නඩුවක්ම වසර 20ක් 30ක් යනවා. මට මතකයි දැන් මේ ප්‍රධාන ඒවට කලින් ප්‍රාදේශ සභාවල සභාපතිවරු එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ එතුමාගේම ප්‍රාදේශ සභාවේ සභාපතිවරු ගණනාවක් අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවෙන් අල්ලලා නඩු පවරලා තියෙනවා. දැන් අවුරුදු ගානකට කලින් ඒවා. නමුත් ඒ ප්‍රාදේශ සභාවේ ඒ සභාපතිවරුන්ගේ නඩුවත් තාම තීන්දුවක් තීරණයක් අරගෙන නැහැ. ඊට පස්සේ මේ නව රජය පත් වුණාට පස්සේ තමයි අනිත් ප්‍රධාන අමාත්‍යවරුන්ට විරුද්ධවත් නඩු පවරලා තියෙන්නේ. නමුත් මේ නඩු ඉක්මනින්ම යම් යම් පරීක්ෂණ, මං කියන්නේ මේවට කිසිසේත්ම අපේ බලාපොරොත්තුවක් නැහැ, මේක දේශපාලන ඇඟිලි ගැසීමක් කරන්න ඕනේ කියලා. දේශපාලන ඇඟිලි ගැසීම් කරන්න නෙමෙයි. නමුත් අපිට අවශ්‍ය වෙයි මේ නඩු ක්‍රියාවලිය ඉක්මන් කරවන්න. අන්න ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනේ. මෙතනදී තව අදහසක් තියෙනවා, වෙනම උසාවියක් ගේන්න ඕනේ කියලා මේ ප්‍රධාන දූෂිත කාරණාවල් කරන්න. නමුත් අනිත් යෝජනාවක් තියෙනවා. එතකොට ඒක දේශපාලන පරිගැනීමක් හැටියට දකීද කියන එක. ඉතින් මෙතනදී මේ මධ්‍යස්ථ ක්‍රමවේදයක් විශේෂයෙන්ම ඔබ දන්නවා සමහර නඩු තිබිලා තියෙනවා. ඒ නඩුවල සමාජයේ තියෙන ඒ ඉල්ලීම අනුව, සමාජයේ තියෙන ඒ පීඩනය අනුව ඒ නඩු ඉක්මනින් අහලා ඉවර කරපු අවස්ථාවල් තියෙනවා. අර දිවුළු පිටියේ සිද්ධියේ වැනි අවස්ථාව. එහෙනම් අපිට ඒ සිද්ධියේදී කරන්න පුළුවන් නම් මේ කෝටි ප්‍රකෝටි ගාණක් මුදල් සම්පත් හොරා කාපු මේ දූෂණ චෝදනාවට ලක්වෙච්ච අයගේ නඩු ඇයි අපිට ඉක්මන් කරන්න බැරි. ඒ අන්න ඒ කටයුත්ත වෙනුවෙන් මං හිතන්නේ අධිකරණ පද්ධතියත් යම් යම් සංශෝධන සිදු කරන්න පුළුවන් නම් ජනතාවගේ බලාපොරොත්තුන්
දැන් අවසන් කරන්න.
මේ ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනවාරි 8 වෙනිදා
පහනේ ඒක දැන් අවසන් කරන්න බලන්න.
මෙතුමාගේ විනාඩි දෙකක් දෙන්න. විශේෂයෙන්ම මේ ජනවාරි 8 වෙනිදා අපේ රටේ ජනතාව එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අග්‍රාමැති කරේ මෙන්න මේ කටයුත්ත කරන්න. යම් චෝදනාවක් මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරයෙක්ට හෝ තියෙනවා නම් ඒ චෝදනාව පිළිබඳව ඉක්මනට පරීක්ෂණය කරන්න. අපි මේ බොන්ඩ් සිද්ධිය පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා. ජනාධිපති පරීක්ෂණයක් සිදුවෙන එක ජනාධිපති පරීක්ෂණය ඉක්මනින්ම සිදු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉක්මනින්ම ඉල්ලීමක් කරලා මේ පිරිසුදු පාලනය තවත් ඉදිරියට ගෙනියන්න අපි හැමෝම එකතු වෙමු කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬව බොහොමත් ස්තුතියි.
ගරු විමල වීර දිසානායක මන්ත්‍රීතුමා.
මුලස්සනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, හොරු ගැන, හොරකම් ගැන, දූෂණය ගැන, අල්ලස ගැන 1931 රාජ්‍ය මන්ත්‍ර සභා යුගයේ ඉඳලා කතා කරලා තියෙනවා. බුදුන් වහන්සේගේ දවස් ඉඳලා හොරු ගැන කතා කරලා තියෙනවා. අදත් අපි හොරකමයි අල්ලසයි ගැන මේ මොහොතේ කතා කරන වෙලාවේදී වැලිකඩ බන්ධනාගාරේ මේ පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයෙක් වෙච්ච 17 අවුරුද්දක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කර ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මැතිතුමා කරුවල කාමරයක තනියම ඉන්නවා. දවස් 65කට අධික කාලයක් මේ මොහොතේ ඔහු සිරගත කොට තිබෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් විදිහට. මේ පාර්ලිමේන්තුවේම වාඩි වෙලා ඉන්නවා ඒ චෝදනාවට ලක්වෙච්ච දෙන්නේ. හැබැයි ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න නම කියන්නද? ආචු මාර්සිංහයි රසන්ත අලගියවන්නයි. ඇතේ තව කියන්නද? එනිසා ඒ චෝදනාවට ලක්වෙච්ච දෙන්නෙක් මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉඳද්දි විමල් වීරවංශ විතරක් හිරේ දාලා තියෙනවා. එනිසා මේ ආණ්ඩුව දූෂිතයි, නීතිය දූෂිතයි, මේ ආණ්ඩුවේ ඉන්න එනම් අගමැතිතුමාත් හිරේ ඉන්න ඕන. අගමැතිතුමාත් හිරේ ඉන්න ඕන.
මේ කියන්නේ විමල් විරන්ත හොරෙක් කියලා. ඒක ඉලක්ක ගන්න කියලා කියන්නේ නැත්තේයි. ඒ කියන්නේ නැත්තේ.
ගරු මන්ත්‍රීතුමා.
කියන්නේ ඒකත්.
ගරු මන්ත්‍රීතුමා.
රනිල් වික්‍රමසිංහ මහත්තයා ජූටිටේ. එතුමාට විරුද්ධ අපි පැමිණිල්ල කරලා තියෙනවා. අල්ලත්තා දූතන කොමිසමට.
ගරු මන්ත්‍රීතුමා.
අපි පැමිණිල්ල කරලා තියෙනවා.
ඉලක්ක කරගන්න කරුණා කරලා.
පැමිණිල්ල කරලා තියෙනවා අපි.
ඔඩර් ප්ලීස්.
10 දෙනෙකුට විරුද්ධ පැමිණිල්ල කරලා තියෙනවා.
සංවිධායකතුමා
මේ
කාලේ මම ගන්නවද?
අතුරුතුමා මතක නවත්තන්න.
මගේ මේ කාලේ මම ගන්නවා.
ඒ සියලුම රීතියට පටහැනි ඔබතුමා ඉදිරිපත් කරපුවා හැන්සාඩකින් ඉවත් කරන්න නිසා
මේක කතා කරන්න මොනවද? මෙච්චර ඇවිල්ලා මේ දරු
නලින් බණ්ඩාර
මන්ත්‍රීතුමා
නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
අරු මොනාසුරුවර මන්ත්‍රීතුමනේ මම හිතන්නේ මේක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මොකද මට පේනවා මෙතුමා කලබලෙන් කතා කරන ආකාරයට මෙතුමා මොනහරි රහමෙර මොනහරි පාවිච්චි කළාද කියලා.
වහා ඒ පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙවෙයි.
අන්න ඔබතුමා මේ සභාව විරුවක් කරන්න දෙන්න බෑ. යා මේ ලික්කවි රජර
විශේෂයට අදාළව කතා කරන්න. ඔබතුමාත් විශේෂයට අදාළව කතා කරන්න.
දරු සභාපතිතුමනි මේ මොහොතේ මේ දූෂිත ආණ්ඩුව බලයට ආවේ මොනවා කියලාද? අපි වරු කියලා මං ආණ්ඩ කැමති මෙතන ටිකකට ඉන්න රවි කරුණානායක මැතිතුමා කිව්වා. අපි වරුයි කියලා කිව්වා. ඔබතුමා සද්ද නැතුව හිටියා. ඔබතුමා ඒ වෙලාවේ ගත්තේ නැහැ පොයින්ට් ඔෆ් ඕඩර් එක.
මන්ත්‍රීතුමා ඔබතුමාලා මේ සභාවේ ඉන්නේ නැද්දි නම් මේ රටේ ප්‍රධාන මේ ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට එහෙම චෝදනා කරන්න බෑ.
එතකොට අපිට කියන්න පුළුවා අපි
මන්ත්‍රීතුමාලා මේ සභාවේ ඉන්නවා.
අපි මන්ත්‍රීරු නෙමෙයි. අපි මහජන නියෝජිත නෙමෙයි.
ඔබතුමාලට ඒවට උත්තර දෙන්න පුළුවන්
මෙතන. ඔබතුමා ඒ අසාධාරණ වැඩ කරන්න එපා. ඔබතුමා ඒ අසාධාරණ වැඩ කරන්න එපා. දැන් මේ ආණ්ඩුව බලයට ආවේ දූෂණයට අරගමට වංචාවට විරුද්ධව.
සර් මන්ත්‍රීතුමා පොයින්ට් ඔෆ් ඕඩර් මොකක්ද?
අර මූලාසනේ මන්ත්‍රීතුමනි
මම
යෝජනා කරනවා කරුණා කරලා මධ්‍යස්ථානය පිළිබඳ බැලුමක් ගැනලා උම්මන්න
මේ පොයින්ට් ඔෆ්
ඕඩර් ගන්නේ මේ හොඳයි
මේ ගණ්ඩකාරයා
ලිච්ඡවි රජදරුවෙක් වල්ගේ උත්තරන උඹා කියනවා. කුරුණෑගලෙන් ආපු දෙන්නෙක් ඉන්නවද එතන? මේ ආණ්ඩුව බලයට ආවේ දූෂණයටයි හොරකමටයි විරුද්ධව. හැබැයි අද ජාත්‍යන්තර ට්‍රාන්ස්පරන්සි ආයතනය කියන්නේ දූෂණයෙන් ඉහළම තැනට ඇවිල්ලා තියෙන 2016 කියලා. හොරකමට විරුද්ධ ආපු ආණ්ඩුවක් අද දූෂණේ ඊළඟටම ගෙනිහිලා තියෙනවා. ඊළඟට මත්පැන් භාවිතේ 128ක් මේ රටේ වැඩි දැන් 128ක් වැඩි. දූෂණයට හොරකමට යහපාලනය හදන්න පු ආණ්ඩුවක්. ඒ විතරක් නෙවෙයි මත්ද්‍රව්‍ය ගැනීම 2016 දකුණු ආසියාවේ වැඩිම මත්ද්‍රව්‍ය අලෙවි කරලා තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ. එදාතල කිව්වේ රාජභක්ත රෙජිමේ තමයි එතනෝල් කාර්යය ඉන්නවා කියලා. එදාතල තමයි කිව්වේ මෙන්න රාජභක්ත රෙජිමේ වුන් මත්ද්‍රව්‍ය ගේනවා කියලා. දැන් යහපාලන දැන් මේ යහපාලන කියන ආණ්ඩුවට අපි නෙමෙයි කියන්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණය ආයතනය කියන්නේ වැඩිම මත්ද්‍රව්‍ය අලෙවිය දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවේ ලංකාවේ වාර්තාගත මත්පැන් අලෙවිය මේ ආණ්ඩුවට. ඒ විතරක් නෙමෙයි දූෂණයේ ඉහළම දර්ශකයට මේ රට ගෙනිච්ච යහපාලනමින් බලයට ආපු මේ ආණ්ඩුව දූෂණය ගැන කතා කරන්නේ. මේ තියන්නේ ජනවාරි 8 ඉස්සර ගාපු පචපොත 300 මේ තියෙන පචපොත. ඊළඟට අගෝස්තු 17 ගහපු මේ තියෙන කොළපොත ජනතාව දැන් බලන ඉන්නේ ඡන්දෙට යනකම් ඉලපත අතේ තියාගෙන පචපොතයි කොළපොතයි අයිලපත අතේ තියාගෙන ඉන්නේ මේ තියෙන පචපොත. ඒ නිසා මේ කීවේ ඔක්කොම බොරුනේ. මං අභියෝග කළ කියන්න කැමති රවි කරුණානායක උන්නහයි ජන ඇමතිතුමා නැහැ මෙතන නෑ
නරිමන්දර මොකද පොයින්ට් ඔෆ් එක?
ඩොලර් බිලියන 18ක්.
ඊටම වැදගත් රීසි ප්‍රශ්නයක්. ඔබතුමා ආණ්ඩ කැමති කෝ අර බණපත මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බණපත කොහෙද කියන්නේ?
හොඳයි ඒක රීසි ප්‍රශ්නේ.
දෙක හොරෙන් පන්නලා.
බැංකුවට පොලු තියලා බැංකුවට වංචා කරලා ඉක්කඩල විකුණලා කහලා. ලංකා පුත්‍ර සමගේ ලක්ෂ 200 පොල්ල. දැන් නැගිටිනවා හොරකම් ගැන කතා කරන්න.
හයිකෝටුත් දාගෙන.
මම අභියෝග කරනවා ආණ්ඩුවට අර රාජපක්ෂලාගේ ඩොලර් බිලියන 18ක් කොහෙද තියන්නේ? කියන්න කියන්නේ. කෝර ලැම්බෝගිනි කාර් එක ටයර් එකක් මාස 26ක් වෙච්ච
මේ පච කෙප්ප කෙලපු ආණ්ඩුව කෝ රාජභක්ත පුත්තුගේ ලැම්බෝගිනි කාර්වල ටයර් එක කෝ රාජභක්ත පුත්තු පිටේ ගියපු රත්තරන් අස්සෝ කෝ රත්තරන් අස්සෝ ඊයේ බරු රත්තරන් අත්තේගේ බෙට්ටක් අත් ඔයලා කිවනම් කමක් නැතව හරි මේවා කියප කට චීනෝ හරි දාන්න ඕන චීනෝ හරි දාන්න ඕන එනිසා මේ මොහොතේ දූෂිත වරලක් ආණ්ඩුවේ වාඩි වෙලා ඉඳද්දි විමල් වීරවංශ තනියෙන් ඉන්නවා කියලාගෙන දූෂිත වරලක් මේ දහ දෙනාට විරුද්ධ කරපු පැමිණිලි වලට මොනවද ආණ්ඩුවර කියන ක්‍රියාමාර්ගය අපි නෙමෙයි කිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි කිව්වේ දිල්රුක්ෂ ඩයස් කියන්නේ දේශපාලන උමුලහට අල්ලස් කොමිසම මෙහෙපු කෙනෙක් කියලා අපි නෙමෙයි කිව්වේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ විතරක් නෙමෙයි එතුමිය අල්ලස්තා දූෂණ හොයන්න ආපු එතුමිය කොළඹ ඉඳලා කිලෝමීටර් 25ක් ඇතුළත ගයක් නැහැ කියලා හොරට සල්ලි ගත්තා අල්ලස්තා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය හොරකම් කරුවා අපි මේ පාර්ලිමේන්තුවේ කිව්වා ඒකටත් කොමිසමක් දාන්න ඒකට පංචාවක් කරයි කියලා එතුමිට පැමිණිලක් කරන්න හොයන්න දිල්ලුක් ඩාස්ට විරුද්ධව පැමිණිල කවුද බාරගන්නේ අපි පැමිණිලි 10ක් රටට පේන්න ගිහින් දුන්නා එකක් විභාග කරලා තියෙනවා අපි දැන් ගමු එයා ලංකා සමාගමේ ඩොලර් මිලියන 153ක් ගෙවන්න හදනවා ඒ 303 ගුවන් යාන තුනක කිවිසුම ආලං කරගන්න හැබැයි මෙතෙන්ට ඇවිල්ලා කබීර් රසින් මැමතුමා රාජ්‍ය ව්‍යවසාය භාර මැමතුමා එතුමා ඇවිල්ලා කියනවා මම මේක දන්නේ නැහැ කියලා මම මේක දන්නේ නැහැ කියලා හැබැයි චරිත රත්නත්තේ උන්නේ මෙන්න ලියුම් මම පෙන්වන්න මේ තියෙන ලියුම් මේක අහපු ලියුම් චරිත රත්නත්තේ මහත්තයා කියනවා ඩොලර් මිලියන 89 නෙමෙයි 153 ගෙනියන්න කියලා ගෙවන්න කියලා එනිසා මෙන්න හරු චරිත රත්නත්තේ හොරකමක් කරලා තියන්නේ ඩොලර් මිලියන 89ට නෙමෙයි 153ට අනුමැතිය දීලා තියන්නේ මේ රට ගෙනියන්නේ පාස් කර ලිංගම් චරිත රත්නත්ද මේකල මිකන් නැහැ සීනි කිරන්නේ මේ මෙතන මේ නැහැ සීනි කිරන්නේ මේකල දැන් ටිකේල් ගෙඩියක් නැහැ චරිත රත්නත්යි පාස් කර ලිංගණොයි මලික් සමරවික්‍රමයි රනිල් වික්‍රමසිංහයි රනිල් වික්‍රමසිංහයි තමයි මේ ඒකට වික්‍රමසිංහයි තමයි මේ ආණ්ඩුව ගෙනියන්නේ ඒ නිසා මතක තියාගන්න මේක කුස්ති කැබිනට් නෙමෙයි කිචන් කැබිනට් එකක් නෙමෙයි මේක කක්කුස්ති කැබිනට් එකක් මේ රට ගෙනියන්නේ කක්කුස්ති කැබිනට් එකක් ඒ නිසා තමුන් අතලා මෙතන ණයට කයින්වා විතරයි ඒ විතරක් නෙමෙයි මෙතන දැන් කතා කරා ලසන්ත වික්‍රමතුංග ගැන කතා කරා අපේ රවි කරුණානායක ඇමතිතුමා බොහොම දුකෙන් කතා කරේ දරු සභානායකතුමනි ඒ දවස්වල මෙතන ඉඳගෙන අපේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා චෝදනා කරේ ඒක සරත් පොන්සක මාත්‍ය කරයි මම ප්‍රසිද්ධ කියන්නේ එමයි කිව්වේ දැන් හොයනවා කවුද කියලා ඉතින් දැන් රනිල් වික්‍රමසිංහ මාත්‍ය අගමැති එතුමාට දැන් හරියට ලඟ පිටිපස්සෙන් ගෝලයා හොයාගන්න පුළුවන් එතුම කිව්වේ පිටිපස්සෙන් ඉන්නේ හැමලයි හරි ඇරිච්චකම පිටිපස්සෙන් ඉන්නේ එතුම කිව්වේ පිටිකාරයා හොයාගන්න පුළුවන්නේ තමුන්නාතර මතක නම් 1988 89 මම ඉගෙන ගත්ත කොළඹ විශ්වවිද්‍යාලේ අර නීති බීටේ වතකාගාරය මගෙත් එක්ක විශ්වවිද්‍යාලේ හිටපු 312ක් වතකාගාරය උනේ ඔය නීති බීටේ ඔකේ තින්ත ගාලා තිබුණාද ඔකේ පළවෙනි තින්ත ටික හූරලා දෙවෙනි තින්ත ටික හූරපම එන්නේ ලේපැල්ලම් වැඩි ඕනේ නැහැ පුරුණාගල දිස්ත්‍රික්කේ මොරගොල්ලාගම ගමේ එක්සත් ජාතික පක්ෂයේ සියරට පත්තරේ විකුණපු රත්නායක මුදලාලිගේ පුතා රෝහණ රත්නායක මම ඉස්සරහා 1983 තුම්මුල්ල හන්දියේ බුදුපිළිමේ ඉස්සරහා ඒස්පි ගබුර් වෙඩි කියලා නෙමෙයි පාගලා මැරුවේ ඊළඟ සතියේ ඒස්පි ගබුර් ඒස්පි ගබුර් කරේ ඒ කැබිනට් පේපර් එක දැම්මේ ඒකට අධ්‍යාපන අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපට හොරකම ගැන කියන්නේ නෝ අපට මිනිවරුන් ගැන කියන්නේ නෝ ඒ විති ඔරණ පාවඩ පාන්තකූල මතකවත්ත කිසිත් නැති ටයර් එකේ තෙල් ගැලුමේ මේ රටේ 60,000ක් සිංහල බෞද්ධ තරුණ තරුණියෝ මහමග දවා අලු කළේ ඔබේ ආණ්ඩුව එක්සත් ජාතික භක්ති ආණ්ඩුව 1923 ජූලි මාසේ 23 වෙනිදා මේ රටේ යුද්ධ ආරම්භ කරලා ලක්ත ගානක් තමන්ගේ නායකයා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ ඊළඟ නායකව ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා ගාමිණී දිසානායක මැතිතුමා ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මැතිතුමා රංජන් විජේරත්න මැතිතුමා එක්සත් ජාතික භක්ති නායකව 28 දෙනෙක් ඝාතනය කරගත්ත ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට කඳුළු යුලේ මිල විතරක් ඉදිරිය කරපු කඳුළු ගංගා ගලාගෙන ගෙබු මේ මාතෘභූමියේ යුද්ධය ආරම්භ කරේ එක්සත් ජාතික පක්ෂේ ආණ්ඩුව 1977 ජූලි මාසේ 21 වෙනිදා ප්‍රථම ඡන්ද ප්‍රතිඵල ඉඳලා මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකගේ ගෙවල් 28,000ක් ගිනි තියලා අලු කරුවේ එක්සත් ජාතික පක්ෂේ තොත්ත බබ්බෝගේ කතා කරන්නේ මේ රට ගරු කරපු ආදරය කරපු කලියුගේ චිත්‍රපටියේ මාළංග චරිත කරපු රිචඩ් ඩී සොයිසා එක්තරා අඳුරු දවසක එවකට කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ ගෙදරට ගිහිල්ලා දොස්තර මනෝරාණි සරවණුමුත්ති රිචඩ් සොයිසාගේ අම්මා එක්ක කතා කරලා කියනවා පුතා කට උත්තරයක් ගන්න ගෙනියනවා කියලා 88-89 ඒ රිචඩ් සොයිසාගේ මිනිය පවුදා දවල් 12ට මුරටුවේ කොරලවලට ගොඩ ගැහුවා. ඔව් මරා දැම්මේ එස්.එස්.පී. රොනී ගුණසිංහ මියගියේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් එකට කෑලිවලට කැඩිලා. ඒ නිසා ඒ සහස්ක අපරාධයක් නිර්මාණය කරපු එක්සත් ජාතික පක්ෂය
අසු මාර්සිංහ මැතිතුමා
මේ මුලාසනාරූර මන්ත්‍රීතුමා මේ මෙතුමා මම සභාවේ නැති වෙලාවේ වැරදි ප්‍රකාශයක් කරා. මම සම්බන්ධ මේක අහගන්න කියන්නේ මේ පැහැදිලිව කියන්නේ මේ රටේ අධිකරණයක් තියෙනවා, ස්වාධීන අධිකරණයක්. මේ ස්වාධීන අධිකරණයේදී මම පැහැදිලිව FCID එකට ගිහිල්ලා සාක්ෂි දුන්නා. මම කිසිම වැරද්දක් කරලා නැහැ මේ රටේ. මම නීත්‍යානුකූලව කටයුතු කරලා තියෙන්නේ. ඒක මම ඔප්පු කරලා දිනවා මේකේ. ඒ ඔප්පු කරලා තියෙන නිසා මේගොල්ලන්ට මේ හිරේ ඉන්න මන්ත්‍රීතු වීරවංශර ඔය කිව්වා ඕවා කරොත්, ඔය දේවල් කරොත්, ඔය නෑදෑයන්ට වාර දුන්නොත් ඔය ඔක්කොම එයාට හිර යන්න වෙනවා කියලා අපි කිව්වා. ඒ කාලේ කියලා තමයි එතන එළියට බැස්සේ. ඒ නිසා වහාම මේ කතාව ඉල්ලාස් කරගන්න කියලා මම හිතනවා. වහාම මේක ඉල්ලාස් කරගන්න කියලා.
හොඳයි.
වාල් කතා කරන්න. අපි අනිත් තරහට මකා ගන්න. ඔය මයික් එකට වාඩි වෙන්න. බූතෙක් වගේ ඉන්නේ නැතුව.
හොඳයි. දරු සභාපතිතුමා ඒකට ඉඩ දෙනවද? මට ඉඩ දෙනවද?
ඔබතුමා මයික් එක ඔන් වෙලා
තියෙනවා. ඒක වාඩි කරන්න එනවා. වාඩි කරන්න.
ඔබතුමා කතාව කරන්න.
මේ තියන්නේ 1994 ජනවාරි 9 වෙනිදා රාවේ පත්තරේ. දරු සභානායකතුමා ඔබතුමාට මම හරි ගරු කරනවා. මේ නෙළුම්ගමගේ අල්ලස් කොමසාරිස් නෙළුම්ගමගේ ගෙදර අරපු ප්‍රවෘත්තිය මේ තියන්නේ. අද තමුණාසලත් එක රාවේ හොඳයි. මේ රාවේ අල්ලස් කොමසාරි ඉවත් කරන රාසෙලිර් එළිවේ වැක්සිල්වා දුම්රිය දෙපාර්තමේන්තුවේ එවකට සාමාන්‍ය අධිකාරි වැක්සිල්වා ඉවත් කිරීම නිසා එතුමිය ඌට විරුද්ධ අල්ලස් දූෂණ පරීක්ෂණයක් පටන් ගත්ත නිසා එවකට අල්ලස් කොමසාරි නෙළුම්ගමගේ ගෙදර ඇරියේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ඔවුනුයි අපට උපදෙස් දෙන්නේ. ඔවුනුයි අපට කතා කරන්නේ. ඔවුනුයි අපට අල්ලස් ගැන කියලා දෙන්නේ. ඉතින් මේක තමයි ඇත්ත. මගේ ගේ ළඟ තියෙන හිඟුරාණේ සීනිකම්මල මෙරිගෝල් සමාගමට ඔබතුමල්ලගේ ආණ්ඩුව වික්කේ කෝටි 2,000,000 වාහන 75ක් තිබුණා. ඉක්සුභාග කෝටි 5ක තිබුණා. මේ මහා ධනස්කන්ධයේ කෝටි 500ක් වට මේ මහා ධනස්කන්ධේ මෙරිගෝල් සමාගමේ වීරබාහුට තමුන්නාස්සලගේ ආණ්ඩුව දුන්නේ කෝටි 2,000,000. ඔහු ඒක අරගෙන කෝටි 175 උඩුගත් කියලා එංගලන්තෙට ගිහලා මැරුණා. අපේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තමයි ඒකේ නායකයා.
තව විනාඩි දෙකක් තිබෙනවා.
සා මේක තමයි.
විනාඩි දෙකක් තියෙනවා.
ඒසා දූෂණයේ හොරකම ගැන කතා කරුවොත් මේ රටේ දූෂණයේ සා හොරකම තිබේ. පැහැදිලි මං කියනවා. අපේ හොරකම් කළා තියෙනවන කමක් නැහැ. හැබැයි විමල් විරුවන් අත්අඩංගුවට අරගෙන 16 පහක් ගිහිල්ලත්
FCID නොහොත් රනිල් වික්‍රමසිංහගේ FCID නොහොත් හිටර්ගේ ගෙස්ටාපෝ එක දැන් තමයි තොරතුරු හොයන්නේ. මේක පිළිගැනීමක් ගරු සභානායකතුමනි, පිළිගැනීමක්. ඔබතුමාට මේ දේ සිද්ධ වුණා නම් අපි විරුද්ධ වෙනවා. වැරදි වැරදි හරප්පන්තකට කරපු දේ වැරදි. ඔව් හොඳ මිනිහෙක් නෙමෙයි. ඔව් හොඳ මිනිහෙක් නෙමෙයි. හැබැයි වැරදි. ඔව් මේ රටේ ජනාධිපති නොවිය යුතුයි කියලා ජනතාව තීන්දුවක් ගත්තා. පොඩකින්න පොඩකින්න නොවිය යුතුයි කියලා මේ රටේ ජනතාව තීන්දුවක් ගත්තා. ඔබතුමාලා උදව් කරා. අපේ ජනතාව තිබුණේ සහෝදරු මෙතන නැහැ. තුමාලා කඩේ යන්න ඉන්න බෑනේ. ජනාධිපතිව කාපුගම කඩේ යන්න ඕන. ඒ වෙලාව කඩේ ගියා. එතකොට එතුමාලා කඩේ යන්න ඉන්න බෑ. මල්හරයි කඩේ යන්න නැත්තම් මල්ල හංගයි යනවා කඩේ. ඒක තමයි හැටි. එතකොට මං කියන්න කැමතියි ඊට පස්සේ එතුමා පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ගෙදර එළෙව්වා. දැන් අගමැතිතුමාගේ තනියට පිටිපස්සට ගිහලා තියා ඉන්න පැරදිච්ච මිනිස්සයා. පැරදිච්ච මිනිස්සයා නිසා එතුමාට එදා දඬුවමක් දුන්නා කියන එක ගැන මගේ එකඟතාවක් නැහැ. මම විමලවීර දිසානායක විදිහට මම මේ කතා කරා. මම එකඟ වෙන්නේ නැහැ. හැබැයි මේ රට නිදහස් කරගත්ත මට අවුනා මුජිබ රහමන් මහත්තයා මගේ අල්ලපගේ දරේ කියන මට කියන්න දුන්නා. දැන් හිටියේ නැහැ නෝ. ඒ නැත්නම් කියන්න දුන්නා. දැන් ප්‍රශ්නේ තියන්නේ මේ එකිනෙකාගේ පරිගන්නේ උගේ අවසන් කරන්න. මගේ ගමේ ගෝනගල ගමේ එක වලේ ගරු සභානායකතුමා අපි මිනි පෙට්ටි 52ක් වැල්.
දැන් අවසන් කරන්න.
හා හොඳයි මම අවසන් කරමු. ඒ මිනි පෙට්ටි 52ගේ වැලලුවේ මිනිස්සු දරුවෝ 40ක් ඉඳියතර ඒක ගැන හොයන්න කියලා අපි දැන් කිව්වොත් මොකද කියන්නේ දෙමළ ජාතික සන්ධානේ? හාමුදුරු 31 නමක් අරන්තලාවේ අර රත්තරන් රුධිරයෙන් තෙමිච්ච පොඩි හාමුදුරුවන්ගේ සිරු උස්සංගියේ මිනිහෙක් මම. ඒ අයින්ටක හාමුදුරු ඝාතනය කරපෙකට අපි කියන කොමිසමක් දාන්නේ කියලා. මේ ඉතිහාසයේ දොර වහලා තිබුණේ මහින්ද රාජපක්ෂ ලෙන් කඳුලින් ලියවිච්ච අඳුරු ඉතිහාසයක දොර වැහුවා අපි 2009 තමුනාත්තරගේ ආණ්ඩුවලක කනිනවා මලමිනි ගොඩ දානවා.
අවසන් කරන්න. දැන් අවසන් කරන්න.
අඬනවා බැලපෙනවා.
දැන් අවසන් කරන්න.
මේකෙන් කාටවත් සෙතක් වෙන්නේ නැහැ. ඒ නිසා හොරා කොහෙ හිටියක් කරාමයි තමුන්නාසලා.
හොඳයි අවසන් කරන්න. කරුණාකර අවසන් කරන්න. අවසන් කරන්න
තමුන්නාසලා. මේ අල්ලස් කොමිසම ශක්තිමත් කරන්න. අද්දක මුස්සනවා අල්ලස් කොමිසම ශක්තිමත් කරන්න. හැබැයි අයින්තකින් පිළිගන්න මෙයා පාවිච්චි කරන්න එපා.
හොඳයි බොහොම ස්තුතියි.
පාවිච්චි කරන්න එපා.
ඒ නිසා
තමුන්නාතලා නීති ආධිපත්‍ය ගැන කතා කරුවට මේ රටේ අග්‍රමිනිස්ත්‍රකාර මොහන් පීරිස් ගෙදර යව්වේ මරදාන චොප්පේ කඩේකින් ආප්ප හොරෙන් කෑවා වගේ. ඒ වගේ වැඩ කරා.
හොඳයි බොහොම ස්තුතියි.
ඒකට මම ඇත්ත.
අවසන් කරන්න.
ඒක මේ දූෂණයට වංචාට අපි සියලු දෙනා විරුද්ධයි. මගේ අත්දක දෙවියන් වහන්සේ ස්ත්‍රා උතුවා පෙන්වන්නට පුළුවන් මේක හොරගම් කළා.
හොඳයි හොන්නබත් ශ්‍රී නේෂන්.
මේක ලේන.
හොන්නබත් ශ්‍රී නේෂන්. ඊළඟට හොන්නබත් ශ්‍රී නේෂන්.
හරි හරි මරේ කතා කරා මයිකෝ.
තමුන්නාත්තලා හලිය ගන්න කන්නතර කරන්නේ කියලා.
සභைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே இன்றைய நிலையில் லஞ்ச ஊழல் ஆணைக்குழு தொடர்பான இன்றைய விவாதத்தில் கலந்து கொள்வதில் மகிழ்ச்சி அடைகின்றேன். உண்மையில் எமது நாடு அபிவிருத்தி அடைய வேண்டும், பொருளாதார வளர்ச்சியை காண வேண்டும் என்றெல்லாம் நாங்கள் நினைக்கின்றோம். அவ்வாறு பொருளாதார அபிவிருத்தி அடைய வேண்டுமாக இருந்தால், எமது நாடு வளர்ச்சியடைய வேண்டுமாக இருந்தால், இந்த நாட்டில் இடம்பெறுகின்ற லஞ்சம் ஊழல் போன்ற இந்த மறைகடிய செயற்பாடுகள் நிச்சயமாக தவிர்க்கப்பட வேண்டும் என்பதில் எங்களுக்கு மாற்று கருத்து இல்லை. எனவே கடந்த கால அரசாங்கமாக இருந்தால் என்ன, தற்போது இருக்கின்ற அரசாங்கமாக இருந்தால் என்ன, இந்த லஞ்சம் ஊழல் பற்றிய விடயங்களில் கூடிய கவனம் செலுத்த வேண்டிய தேவைப்பாடு இருக்கின்றது. ஏனென்றால் இன்று எமது நாட்டை கட்டியெழுப்ப வேண்டும் என்ற அடிப்படையில் எமது மக்கள் பல்வேறுபட்ட வரிப்பணங்களை வழங்கி கொண்டிருக்கின்றார்கள். ஏழை மக்களாக இருந்தால் என்ன, எந்த மட்டத்தில் இருக்கின்ற மக்களாக இருந்தால் என்ன, இந்த நாட்டிற்கு அபிவிருத்தியில் தாங்கள் பங்குதாரிகளாக இருக்க வேண்டும் என்ற அடிப்படையில் பலவிதமான வரிப்பணங்களை வழங்கி கொண்டிருக்கின்றார்கள். அவ்வாறு அந்த வரிப்பணத்தை வழங்கி கொண்டிருக்கின்ற போது அந்த பணத்தின் மூலமாக எமது நாடு கட்டியெழுப்பப்பட வேண்டும், வளர்ச்சியடைய வேண்டும் என்றுதான் எல்லோரும் எதிர்பார்க்கின்றார்கள். ஆனால் துரதிர்ஷ்டவசமாக எமது நாட்டில் லஞ்சம் ஊழல் என்பது ஒரு மறைகணிய செயல்பாடாக நடைபெற்று கொண்டிருக்கின்றது. இந்த செயல்பாட்டினை கட்டுப்படுத்தாது விட்டால் எமது நாடு குட்டிச்சுவராகிவிடும் என்பதில் எந்தவிதமான ஐயமும் இல்லை. யார் லஞ்சம் புரிந்தாலும் சரி, ஊழல்கள் புரிந்தாலும் சரி, அவர்களுடைய பதவி நிலை அந்தஸ்து என்பவற்றை கருத்தில் கொள்ளாமல் அவர்களுக்குரிய தண்டனைகள் வழங்கப்பட வேண்டும். அவர்கள் விசாரிக்கப்பட வேண்டும், முறையாக விசாரிக்கப்பட வேண்டும். அந்த விசாரணையின் போது பாரபட்சங்கள் பக்கச்சார்புகள் இருக்கக்கூடாது. சட்டத்தின் முன்னிலையில் யாவரும் சமம் என்பதுதான் எமது சட்டவாட்சி கோட்பாடு. அந்த அடிப்படையில் யாராக இருந்தாலும் கூட அவர்கள் சட்டத்தின் முன்னிலையில் நிறுத்தப்பட வேண்டும். ஊழல் லஞ்சம் புரிந்தவர்கள் புரிகின்றவர்கள் தண்டிக்கப்பட வேண்டும். மாற்றாந்தாய் மனப்பாங்கு கொண்டு ஊழல் புரிகின்றவர்கள் தப்ப செய்வதோ அல்லது சிலர் மாட்ட செய்வதோ தவிர்க்கப்பட வேண்டும் என்ற அடிப்படையில் பார்க்கின்ற போது நீங்கள் கொண்டு வருகின்ற லஞ்சம் ஊழலோடு சம்பந்தப்பட்ட இந்த சட்டம் மூலம் சகல பிரதேசங்களிலும் கொண்டு செல்லப்பட வேண்டும். அதன் மூலமாக இந்த லஞ்சம் ஊழல் புரிந்தவர்கள், புரிகின்றவர்கள், புரிய போகின்றவர்கள் போன்றவர்களுக்கு இந்த சட்ட மூலத்தின் மூலமாக உரிய தண்டனைகள் அல்லது உரிய நடவடிக்கைகள் எடுத்தாக வேண்டும். உண்மையில் எமது நாட்டில் உள்ள பொருளாதார வளம் இந்த கொமிஷன் என்ற அடிப்படையிலும் கரப்ஷன் என்ற அடிப்படையிலும் பலவிதத்தில் கொண்டு செல்லப்படுகின்றன. குறிப்பாக ஒப்பந்தம் செய்கின்ற போது கட்டட நிர்மாணமாக இருக்கலாம், பாலங்களை அமைப்பதாக இருக்கலாம், அல்லது வீதிகளை அமைப்பதாக இருக்கலாம். இந்த இடங்களில் ஒப்பந்தங்கள் செய்யப்படுகின்ற போது, தொழில் வழங்குகின்ற போது, தொழில் நியமனங்கள் வழங்குகின்ற போது பாரபட்சம் இல்லாமல் பக்கச்சார்பில்லாமல் நடந்து கொள்ளுகின்ற அமைச்சர்களை நாங்கள் எப்போதும் மதிக்கின்றோம், அவர்களை பாராட்டுகின்றோம். அதே வேளையில் இந்த விடயத்தில் பாரபட்சமாக அல்லது இலஞ்சம் ஊழல் செய்கின்ற யாராக இருந்தாலும், கடந்த காலமாக இருக்கட்டும், நடைமுறை காலமாக இருக்கட்டும், எந்த காலத்திலும் கூட இப்படியான செயற்பாடுகளை நாங்கள் எந்த விதத்திலும் நாங்கள் அனுமதிக்க முடியாது. ஏனென்றால் இந்த நாடு நீண்ட காலமாக அபிவிருத்தி அடைய முடியாத நிலையில் அபிவிருத்தி அடைந்து வருகின்ற நாடு என்று நாங்கள் சொல்லிக் கொண்டிருக்கின்றோம். எமது நாட்டை போன்றிருந்த பல நாடுகள் இன்று அபிவிருத்தி அடைந்திருக்கின்றன. ஜப்பானை எடுத்துக்கொண்டு பாருங்கள். ஜப்பான் இரண்டாம் உலக மகாயுத்தத்தின் போது துவம்சம் செய்யப்பட்ட ஒரு நாடாக காணப்பட்டது. கிரோசிமா, நாகசாகி போன்ற இடங்களில் அணுக்குண்டுகளை வீசி அந்த நாடு நச்சுப்படுத்தப்பட்டது. ஆனால் அந்த நாடு லஞ்சம் ஊழல் என்கின்ற செயற்பாடுகள் இல்லாத நிலையில் இன்று வளர்ச்சியடைந்து ஏனைய நாடுகளுக்கு ஒரு முன்னுதாரணமாக விளங்குகின்றது. நாங்களும் இந்த நாட்டில் பௌத்த கோட்பாட்டினை பின்பற்றுகின்றோம், அந்த நாடும் பௌத்த கோட்பாட்டினை பின்பற்றுகின்றது. எனவே எமது நாடும் வளர்ச்சியடைய வேண்டுமாக இருந்தால் லஞ்சம் ஊழல் என்பன நிச்சயமாக ஒழிக்கப்பட வேண்டும். அது எந்த மட்டத்தில் இருந்தாலும் அது அனுமதிக்க முடியாது. அதேவேளை இன்றைய நிலையில் இந்த லஞ்சம் ஊழல் என்ற அடிப்படையில் மதுசார கடைகள் பல இடங்களில் திறக்கப்படுகின்றன. எமது ஜனாதிபதி அடிக்கடி சொல்லுகின்ற ஒரு விடயம், இந்த நாடு மதுசாரமில்லாத, புகைத்தல் இல்லாத ஒரு புனித நாடாக மாற்றப்பட வேண்டும் என்று கூறிக்கொண்டிருக்கின்றார். அதே வேளையில் நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற இந்த மட்டக்களப்பு மாவட்டத்தில் இந்த குடிபோதைக்குரிய மது சார கடைகள் திறக்கப்பட்டு கொண்டிருக்கின்றன. கடந்த காலத்திலும் கூட இது அதிகமாக திறக்கப்பட்டு கொண்டிருந்தன. பிற மாவட்டங்களில் இருந்து அனுமதி பத்திரங்களை பெற்றுக்கூட இந்த மட்டக்களப்பு மாவட்டத்தில் மதுசார கடைகளை திறக்கின்ற போக்கு காணப்பட்டது. இன்றும் கூட இந்த அபிவிருத்தி நடக்க வேண்டும் என்பதில் எங்களுக்கு மாற்று கருத்து இல்லை. தொழிற்சாலைகள் திறக்கப்பட வேண்டும் என்பதில் மாற்று கருத்துகள் இல்லை. பண்ணைகள் திறக்கப்பட வேண்டும் என்பதில் மாற்று கருத்துகள் இல்லை. ஆனால் எமது மாவட்டத்தில் அண்மையில் அந்த மெண்டிஸ் கம்பெனி என்ற அடிப்படையில் இப்போது மட்டக்களப்பின் கும்பரமுலை என்கின்ற இடத்தில் ஒரு மதுசார உற்பத்தி நிலையம் ஒன்று திறக்கப்படுகின்றது. ஏற்கனவே எமது ஜனாதிபதி கூறியிருக்கின்றார், மதுசாரம் இல்லாத அல்லது புகைத்தல் இல்லாத, போதை இல்லாத ஒரு நாட்டை உருவாக்க வேண்டும் என்ற அடிப்படையில் சொல்லுகின்ற போது இன்று மட்டக்களப்பில் கும்பரமுலை என்று சொல்லப்படுகின்ற இடத்தில் ஒரு மதுசார உற்பத்தி நிலையம் ஒன்று திறக்கப்பட்டு கொண்டிருக்கின்றது. இந்த உற்பத்தி நிலையத்தின் மூலமாக மட்டக்களப்பு மேலும் மதுசார பழக்கத்திற்கும் அல்லது போதை பழக்கத்திற்கும் உள்ளாகக்கூடிய ஒரு நிலைமை இருக்கின்றது. ஏனென்றால் எங்களுக்கு உண்மையில் மனித வளங்களை இன்று மழுங்கடிக்கக்கூடிய அல்லது மது அடிமைகளாக்கக்கூடிய ஒரு போக்கில் இந்த மதுசாரம் இன்று எழுந்து நிற்கின்றது. எனவே இன்றைய நிலையில் இப்படியான மதுசார உற்பத்தி நிலையங்களை மட்டக்களப்பு போன்ற பிரதேசங்களில் ஏற்படுத்தாமல் அவற்றை குறைத்து கொண்டு, அவற்றை இல்லாமல் செய்து கொண்டு ஏனைய மக்களுக்கு வளத்தை ஏற்படுத்தக்கூடிய, அவர்களை முற்போக்கான திசையில் நகர்த்தக்கூடிய தொழிற்சாலைகளை ஏற்படுத்தி அவர்களுக்குரிய தொழில் வாய்ப்புகளை கொடுப்பதற்கு நாங்கள் முனைய வேண்டும். மட்டக்களப்பில் ஒரு விகிதாசார அடிப்படையில் பார்த்தால் ஒரு 20 மதுக்கடைகள் இருக்கலாம் என்று எடுத்துக்கொண்டாலும் இன்று 60 மதுக்கடைகள் வரை அங்கு வியாபிக்கப்பட்டிருக்கின்றது. எனவே நல்லாட்சி காலத்தில் இந்த மதுசார நிலையங்கள், மதுக்கடைகள், மதுசார உற்பத்தி நிலையங்கள் என்பன நிச்சயமாக தவிர்க்கப்பட வேண்டும் என்ற விடயத்தினை எங்களுடைய இந்த உயரிய சபையில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். எனவே கௌரவ எங்களுடைய சபையின் முதல்வர் இருக்கின்றார், எந்த ஒரு விடயத்தை நியாயமாக சிந்திக்கக்கூடிய ஒருவர். எனவே மட்டக்களப்பு மாவட்டத்தில் திறக்கப்படுகின்ற அந்த மது உற்பத்தி நிலையம் தொடர்பாக எமது சகோதர பாராளுமன்ற உறுப்பினர்கள் நேற்றும் இன்றும் தங்களுடைய எதிர்ப்பான கருத்துக்களை சொல்லியிருக்கின்றார்கள். எனவே இப்படியான உற்பத்தி நிலையங்கள் மீண்டும் எமது மனித வளங்களை மேலும் ஒரு மோசமான நிலைக்கு தள்ளக்கூடிய ஒரு விதத்தில் அமைந்திருக்கும். எனவே எமது மட்டக்களப்பு மாவட்டத்தில் மட்டுமல்ல, வடக்கு கிழக்கு பிரதேசம், நாட்டில் எந்த பிரதேசமாக இருந்தாலும் சரி, இந்த மதுசாரம் சம்பந்தமான உற்பத்தி நிலையங்களை தவிர்த்து மக்களுக்கு ஆரோக்கியத்தை ஏற்படுத்தக்கூடிய தொழிற்சாலைகளையும் மனித வளங்களை பயன்படுத்தக்கூடிய நல்ல ஒரு புதிய வகையான ஒரு தொழில் நிலையங்களையும் ஏற்படுத்திக் கொள்வதுதான் பொருத்தமாக இருக்கும் என்று நினைக்கின்றேன். அதேவேளை இன்னும் ஒரு விடயத்தை சுட்டிக்காட்ட விரும்புகின்றேன். குறிப்பாக கடந்த கால ஆட்சியின் போது உந்துருளிகளை, மோட்டார் சைக்கிள்களை இந்த அபிவிருத்தி உத்தியோகத்தர்களுக்கு அல்லது அரசாங்க உத்தியோகத்தர்களுக்கு வழங்குகின்ற செயற்பாடு ஒன்று நடைபெற்றது. அதில் ஒரு சாராருக்கு வழங்கப்பட்ட நிலையில் இன்னும் ஒரு சாராருக்கு வழங்கப்படாத நிலையில் ஒரு பாரபட்சமான தன்மை கடந்த காலத்தில் இடம்பெற்றிருக்கின்றது. அது மட்டுமல்லாமல் அவர்களுக்கு காப்புறுதி வழங்குகின்ற விடயத்திலும் கூட முழுமையான காப்புறுதி தொகையினை வழங்க வேண்டும் என்கின்ற நிர்பந்தம் காணப்படுகின்றது. அவர்கள் சாதாரண நிலையில் தங்களுடைய அரச வருமானம் மூலமாக கிடைக்கின்ற, அதாவது உத்தியோகத்தின் மூலமாக கிடைக்கின்ற அந்த சம்பளத்தில் பெருந்தொகையான தொகையினை அந்த காப்புறுதிக்காக அவர்கள் வருடந்தோறும் செலவழிக்க வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. எனவே முழுமையான அந்த காப்புறுதியை விடுத்து அந்த தேர்ட் பார்ட், அதாவது மூன்றாம் நபர் காப்புறுதியினை வழங்குவதன் மூலமாக அவர்களது அந்த சம்பளத்தினை விரயமாக்குகின்ற தன்மையினை குறைத்துக் கொள்வதற்கு வாய்ப்பு இருக்கின்றது. எனவே கடந்த காலத்தில் அந்த விடப்பட்ட அந்த தவறினை தயவு செய்து சீர் செய்து அவர்களுக்கு சாதாரண நிலையில் அவர்களுடைய மோட்டார் சைக்கிள்களுக்குரிய காப்புறுதியை வழங்க வேண்டும் என்ற இந்த விடயத்தினையும் இந்த இடத்தில் நான் கேட்டுக்கொள்கின்றேன். அதேவேளை இன்னும் ஒரு விடயத்தை நான் பதிவு செய்ய விரும்புகின்றேன். தொழில் இல்லாத நிலையில் பட்டதாரிகள் நீண்டகால வடக்கு கிழக்கு பிரதேசங்களில் ஒரு மாதத்திற்கும் அண்மிக்கக்கூடிய விதத்தில் போராட்டங்களை நடத்தி கொண்டிருக்கின்றார்கள். இவர்கள் ஒரு படித்த மனித வளங்களாக காணப்படுகின்றார்கள். எனவே இது விடயம் தொடர்பாக ஜனாதிபதி அவர்களிடமும் பிரதம மந்திரி அவர்களிடமும் ஏனைய அமைச்சர்களிடமும் இந்த விடயம் கவனத்திற்கு கொண்டு செல்லப்பட்டிருக்கின்றது. இந்த இளைஞர்கள் நீண்ட நாட்களாக தொழில் கேட்டு போராடுகின்றார்கள். நிச்சயமாக அரசு துறைகளில் சகலருக்கும் தொழில் வாய்ப்புகளை கொடுப்பது என்பது கடினமான காரியமாக இருந்தாலும் எங்களுடைய மூடப்பட்டிருக்கின்ற தொழிற்சாலைகள், பண்ணைகள் என்பவற்றை திறப்பதன் மூலமாக இப்படிப்பட்ட பட்டதாரிகளுக்கு கூட தொழில் வாய்ப்புகளை கொடுப்பதற்கு வாய்ப்பு இருக்கின்றது. கடந்த காலத்தில் வடக்கு கிழக்கு பிரதேசத்தில் இயங்கிய பல தொழிற்சாலைகள், பண்ணைகள் என்பன மூடப்பட்ட நிலையில் காணப்படுகின்றன. அவற்றை திறப்பதன் மூலமாக இவ்வாறு வேலையற்ற நிலையில் காணப்படுகின்ற இந்த பட்டதாரிகளை நிச்சயமாக தொழில் உலகத்திற்கு கொண்டு செல்வதற்கும் அவர்கள் விரக்தி அடையாமல் விபரீதமான திசையில் நகர்த்தப்படாமல் சரியான பாதைக்கு கொண்டு செல்வதற்கும் இது உதவும் என்பதை இந்த இடத்தில் சுட்டிக்காட்டுவதோடு இன்னும் ஒரு விடயத்தை சுட்டிக்காட்ட விரும்புகின்றேன். கடந்த காலத்தில் இப்போது தொழிலுக்காக இளைஞர்கள் இயங்கிக் கொண்டிருக்கின்ற அதே நேரத்தில் நீர்ப்பாசன திணைக்களத்தில் பணியாற்றிய பல ஊழியர்கள் திடீரென நிறுத்தப்பட்டிருக்கின்றார்கள். அவர்கள் 2-3 வருடங்களுக்கு மேலாக பணியாற்றிய இளைஞர்கள் மட்டக்களப்பு மாவட்டத்தில் நான் அறிந்தவரை 24 ஊழியர்கள் திடீரென நிறுத்தப்பட்டிருக்கின்றார்கள். எனவே அவர்களுடைய வாழ்க்கை வறுமை கோட்டுக்குள் தள்ளப்படுகின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. எனவே இந்த நீர்ப்பாசன திணைக்களத்தில் பணியாற்றிய அந்த சிற்றூழியர்கள் எவ்வாறு நிறுத்தப்பட்டார்களோ அதே போன்று அவர்களுக்குரிய அந்த தொழிலில்லாத நிலையில் அவர்கள் அவதியுறுகின்றார்கள். எனவே இந்த விடயத்திலும் அவர்களும் தெருக்களில் இறங்கி நின்று போராடாத ஒரு சூழ்நிலையை உருவாக்க வேண்டும். எனவே அவர்களுக்கு அந்த தொழிலை வழங்குகின்ற விடயத்தில் கவனம் செலுத்த வேண்டும் என்ற விடயத்தையும் நான் இந்த இடத்தில் சுட்டிக்காட்ட விரும்புகின்றேன். எனவே எமது லஞ்சம் ஊழல் தொடர்பான விடயத்தில் இந்த அரசு முற்போக்காக சிந்தித்து அவற்றை கட்டுப்படுத்துவதற்காக எடுக்கின்ற நடவடிக்கைகளுக்கு எதிர்க்கட்சி என்ற வகையில் நாங்கள் ஆதரவை தெரிவித்துக் கொள்கின்றோம். எதிர்க்கட்சியில் உள்ளவர்களும் கூட அவர்கள் சொல்லுகின்றார்கள், லஞ்சம் ஊழல் புரிகின்ற போது யாராக இருந்தாலும் அவர்களுடைய பதவிகள் அந்தஸ்துகளை பார்க்காமல் அவர்களுக்கு எதிராக நடவடிக்கை எடுக்க வேண்டும். லஞ்சம் இல்லாத, ஊழல் இல்லாத, ஒரு துஷ்பிரயோகம் இல்லாத ஒரு நாடாக எமது நாடு உருவாக்கப்படுகின்ற போது எமது நல்லாட்சி என்பது உண்மையில் அர்த்தமுடையதாக அமைந்திருக்க முடியும். எனவே மக்களின் பணத்தை கொள்ளையடித்தவர்கள் யாராக இருந்தாலும் அவர்களிடமிருந்து அந்த பணங்கள் நிச்சயமாக நாட்டு மக்களுக்காக அறவிடப்பட வேண்டும். நாட்டு மக்களின் முன்னேற்றத்திற்காக, நாட்டு மக்களின் தேவைகளுக்காக அந்த பணம் பயன்படுத்தப்பட வேண்டும். ஏனென்றால் நாட்டின் முன்னேற்றத்துக்காக எமது மக்கள் வரிகள் மூலமாக, நேரடியான வரிகள் மூலமாகவும் மறைமுக வரிகள் மூலமாகவும் அவர்கள் பணத்தை செலுத்திக் கொண்டிருக்கின்றார்கள். எனவே இந்த கொள்ளையடிக்கப்படுகின்ற பணம் அல்லது லஞ்சம் வாங்கப்படுகின்ற பணம், கடந்த காலத்தில் இந்த யுத்த கைதிகளிடமிருந்து கூட அவர்களை விடுவிப்பதாக கூறி பாரிய அளவு பணங்கள் முறைகேடாக லஞ்சமாக பெறப்பட்டிருக்கின்றன. எங்களுடைய ஜேவிபி பாராளுமன்ற உறுப்பினர் பல விடயங்களை கடந்த காலத்தில் எந்தெந்த வகையில் இந்த லஞ்சங்கள் வாங்கப்பட்டன, எவ்வாறு மாணவர்கள் கடத்தப்பட்டு அவர்கள் சிறையில் அடைக்கப்பட்டிருந்தார்கள், அவரிடம் கப்பம் பெறுவதற்காக எப்படியான முயற்சிகள் மேற்கொள்ளப்பட்டன என்ற விடயத்தை விலாவாரியாக கூறியிருக்கின்றார். குறித்த நபர்கள் யார் யார் அந்த கப்பம் பெறுகின்ற விடயத்தில் ஈடுபட்டார்கள், யார் யார் அந்த லஞ்சத்தை பெறுவதற்காக ஈடுபட்டார்கள் என்கிற விடயத்தை எல்லாம் விலாவாரியாக தந்திருக்கின்றார். எனவே அந்த குறிப்பிட்ட நபர்களுக்கு எதிராக உண்மையில் அவர்கள் செய்த அந்த சட்டவிரோதமான குற்ற செயல்களுக்கு எதிராக நடவடிக்கை எடுப்பதற்கு இந்த நல்லாட்சி அரசாங்கம் உடனடியாக செயல்பட வேண்டும். ஏனென்றால் கடந்த காலத்தில் வஞ்சிக்கப்பட்ட மக்கள் அநேகமாக தங்களது உறவினர்களை இழந்து சிறைகளில் அடைக்கப்பட்டிருக்கின்ற போது அவர்களிடம் அந்த சிறை கைதிகளை விடுவதில்லை செய்வதாக கூறி பலர் லஞ்சம் பெற்றிருக்கின்றார்கள், கப்பம் பெற்றிருக்கின்றார்கள். அது சம்பந்தமான விடயங்கள், தகவல்கள் கூட இப்போது அவர்கள் தருவதற்கு தயாராக இருக்கின்றார்கள். அப்படிப்பட்டவர்கள் மீதும் கூட வெந்த புண்ணில் வேலை பாய்ச்சுவது போன்று இப்படியான செயற்பாடுகளை செய்திருக்கின்றார்கள். எனவே அவர்களுக்கு எதிராகவும் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டு நல்லாட்சி அரசாங்கம் நல்ல பாதையில் செல்ல வேண்டும். ஊழல் செய்தவர்கள், மோசடி செய்தவர்கள், லஞ்சம் பெற்றவர்களுக்கு எதிராக நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். அந்த செயற்பாடுகள் நாட்டில் நடைபெறக்கூடாது. இன்றும் சிலர் எங்களுடைய கௌரவ அமைச்சர் அவர்கள் தொழில் வழங்குகின்ற விடயத்தில் பாரபட்சம் இல்லாமல் செயற்படுகின்றார் என்பது எங்களுக்கு தெரியும். ஆனால் சில விடயங்களில் வங்கியில் உத்தியோகம் பெறுவதற்கு எவ்வளவு லட்சம் கொடுக்க வேண்டும் என்கின்ற கதைகள் இன்றும் கூட அடிபட்டு கொண்டிருக்கின்றன. சில நிலையங்களில் சில அமைச்சர்கள் இப்படியான கருத்துக்கள் மக்கள் மத்தியில் பரப்பப்படுகின்றன. இது விடயம் சம்பந்தமாகவும் விசாரிக்க வேண்டும் என்று கூறி எனது உரையை நிறைவு செய்கின்றேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ வெரி மச். வீணாட்ட கௌரவ ஹெக்டப் மந்திரித்துமா ஈட்ட காலின் கௌரவ பிமல் ரத்னாக மந்திரிமா மூலாசனட் பண்ணினோம்.
හොඳයි මන්ත්‍රීතුමා කතාව කරන්න.
මූලාසන බණගාර මන්ත්‍රීතුමනි, මුතුමාට වෙවෙන් උසුතුන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව අද මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අල්ලස්සහ දූෂණය සම්බන්ධව බොහෝම දෙනෙක්ගේ කතාවල් අපි ඇහුවා. හැබැයි මේ කතාවල් වල ගැබ් වෙලා තිබිච්ච කරුණු කාරණා සම්බන්ධයෙන් ආපහු හිතලා බලපුවම සමහර අය මොනවද කිව්වේ කියලා අපිටත් හිතා ගන්න බෑ. අපේ විමල වීර දිසානායක ගරු මන්ත්‍රීතුමා මම ගොඩක් ආදරය කරන ගෞරවය කරන මන්ත්‍රීවරේ. හැබැයි එතුමා පිළිගත්ත එතුමාගේ කතාවල් වලදී සමහර දේවල් එතුමාලා අතින් සිද්ධ වුණා කියලා. එතුමාලා විශේෂයෙන්ම මම හිතන්නේ අරන්තලාවේ භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් මේ අල්ලස්සා දූෂණය සම්බන්ධව කතා කරනකොට එතුමා කතා කරා. එතුමා කතා කරපුවම කිව්වා ඒවා කරපු මිනිසු වැරදි කියලා. හරියට හරි කරුණ අම්මාන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දා නියෝජ්‍ය නායකයා වගේ තත්ත්වයට පත් කරන්න තෝරා ගත්තේ ඒ වැරදි කරපු එකෙක්ව අරගත්ත නිසා වෙන්න ඇති. මං හිතන්නේ ඒක ගැන අද එතුමාලා වමාරලා කියනවා අපේ අතින් ඒ වැරද්ද සිද්ධ වුණා මේ රටට කියලා. එන එක නිවැරදි කර ගැනීම මම හිතන්නේ ඉතාමත් වැදගත් කාරණාවක්. මම හිතන අද නිවැරදි කර ගැනීම කරගෙන ඉන්න. ඒ වගේම අපි බලන්න ඕන මේ රටේ මිනිසු මොකටද අල්ලස් ගන්නෙ කිය. මේක ඉතා වැදගත් කාරණයක් අපි ආපහු හැරලා බලපුවම්. ඇයි මිනිසු අල්ලස් ගන්නෙ? ඇයි මිනිසු මේ රටේ දූෂණ කරන්නේ? ඇයි මිනිසු මේ රටේ හොරකම් කරන්නේ? සමහර අය ඒක තමුන්ගේ විලාසිතාවකට කරනවා වෙන්න පුළුවන්. සමහර අය ජීවත් වෙන්න කරනවා වෙන්න පුළුවන්. සමහර අය තමුන්ගේ ජීවන රටාව වෙනස් කරගන්න කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තමුන්ට දරා ගන්න බැරි වියදමකට උරු වුණාට පස්සේ ඒ සඳහා හොන කරන සම්පත්තික හොයා ගන්න අල්ලස්සා දූෂණයට හොරකමට පුරුදු වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදී දේශපාලඥයන බොහෝ වෙලාවට ඇඟිල්ල දික් කරනවා බොහෝ දෙනෙක්. මොකද දේශපාලඥයව බලන්නේ ජනතාව බොහෝ වෙලාවට දූෂණයට සම්බන්ධ එහෙම නැත්නම් අල්ලස්සට සම්බන්ධ හොරකමට සම්බන්ධ අය හැටි. මම දැක්ක අපේම අමාත්‍යවරයෙක් කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වරප්‍රසාද වැඩි කියලා. මම පැහැදිලිව කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය කරන වරප්‍රසාද දෙන්න ඕන. ඒ වරප්‍රසාද දීලා තමයි මේ රටේ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නවලට ඒ වරප්‍රසාද නොලැබීම සිද්ධ වෙන්නේ මොකද්ද? නොලැබීම සිද්ධ වෙන්නේ සමහර වෙලාවට හොරකම අල්ලසට වංචාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මාර්ගවලින් තමුන්ගේ ආදායම් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසා අපි වේදිකාවේ එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ රඟපාන්න ඕද නැහැ. අපි කල්පනා කරන්න ඕන අපි මොනවද කතා කරන්නේ, මොනවද කියන්නේ, මොනවද කරන්න කියන්නේ. අපි කරන දේ හරියට අවබෝධ කරගන්න ඕන. අපි මේ රටේ ජනතාවට විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වැඩ කටයුතු කරද්දී තමුන්ගේ රාජකාරිය කරද්දී ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තියෙන වැඩ කොටස් ටික වියදම් ටික සහ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වටා ඉන්න ජන සමාජය ගැන අපි විමසීමක් කොලා බලන්න ඕන. අපි ඇත්ත ඇත්තටම මේ රටේ කතා කරන්න ඕන. මොනවද අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා අපි හඳුනා ගන්න ඕන. ඒ ප්‍රශ්න හඳුනාගෙන අපි විධිමත් වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක කරන්න ඕන. මොකද්ද මේ රටේ ක්‍රියාත්මක කරන්න ඕන? මේ රටේ ක්‍රියාත්මක කරන්න ඕන ඡන්ද ක්‍රමයේ විශේෂයෙන් මේ ඡන්ද ක්‍රමයේ තියෙන ගැටලුව නිසා තමයි ජනතාව බොහෝ වෙලාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් එහෙම නැත්නම් දේශපාලඥයාගෙන් වැඩි උදව් උපකාර ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එමනම් දේශපාලඥයන් වැඩි උදව් උපකාර ලබා ගන්න බලාපොරොත්තු වෙනකොට ඒ දේශපාලඥයාට සිද්ධ වෙනවා ඒ මිනිසුන්ට උදව් නොකර දේශපාලනේ රැඳී සිටින්න බැරි බව හඳුනගන්න. ඒ නිසා බැරි බව හඳුනගත්තාට පස්සේ මොකද කරන්නේ? දේශපාලඥයාට සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ යම් කිසි මුදල් ප්‍රතිපාදනයක් ජනතාව වෙනුවෙන් වියදම් කරා. එහෙනම් මේ රටාව වෙනස් කරන්න ඕන සම්පූර්ණයෙන්. මේ රටාව වෙනස් කරලා අපේ රටේ දේශපාලනය කරන දේශපාලක්ෂයන්ට නිශ්චිත වැඩපිළිවෙලක් සැලසුමක් සහ විශේෂයෙන්ම මේ රටේ සැලසුම් හදන්න, මේ රටේ නිර්මාණ කරන්න. ඒ විතරක් නෙමෙයි මේ රටේ හදපු සැලසුම් සහ නිර්මාණ ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කළා දෙන්න ඕන. එතනදී දේශපාලඥයා විශේෂයෙන්ම ජනතාවට තුටුපඳුරු දෙන විදිහේ වැඩපිළිවෙලක් සකස් කළා තියෙනවා නම් රටේ එතනදී වංචාවට දූෂණයට අල්ලසට අපි නවත්තන්න ගියට සමහර වෙලාවට ඒකට යම් කිසි කරුණුකාරණ එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි දකින්නේ මේ එහා පැත්තට මෙහා පැත්තට කතා කරද්දී අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් විපක්ෂේ විමල් වීරවංශ මැතිතුමාගෙන මේ අඬනවා. මේ අඬන්නේ මේක අධිකරණ තීන්දුවක්, මේක ආණ්ඩුවෙන් කරපු වැඩක් නෙමෙයි. අධිකරණයෙන් දෙන තුන් තීන්දුව. එහෙනම් මෙතුමන්ලා ගිහිල්ලා කියන්න ඕන අධිකරණයට. සියොදනාම ගිහිල්ලා කියන්න ඕන අධිකරණයට මේ තීන්දුව වැරදි කියලා. එහෙනම් මේ තීන්දුවක් දීලා අධිකරණේ යම් කෙනෙක් සිරගත කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව අධිකරණ කටයුත්තක්මයි කරන්න ඕන. එහෙමනම් තමුන් දැනගන්න ඕන තමුන් කරද්දී ඒ කාලේ සමහර දේවල් කරද්දී මේ රටේ ජනතාවගේ සල්ලි අරගෙන තමුන් නටනකොට හිතන්න ඕන, මතක් වෙන්න ඕන මොකද්ද අපි මේ කරන්නේ කියන එක. ඒක මේ රටේ සියලුම දේශපාලනය කරන කණ්ඩායම් වලට පාඩමක්. ඒ නිසා අපි දැක්කා දැන් මෙතුමන්ලා කතා කරනවා බොහෝ සුදුන වගේ සමහර වෙලාවට තමුන් ආසල දන්නවනේ ඩේසි ආච්චිගේ මැණික්මල් අනේ දෙයියනේ මේ අල්ලස් ගැන දූෂණ ගැන කතා කරන කණ්ඩායම දැන් තමුන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුතෙකුට මහා ධනස්කන්ධයක් අම්බුණා. මේ ධනස්කන්ධ ගැන විමර්ශනය කරද්දී කියනවා අනේ ඩේසි ආච්චිට මැණික්මල්ලා ගෙනත් දුන්නා කියලා. ඒ මැණික්මල්ල දුන්නා මට අනේ උඹ හැදියම් පුතේ කියලා. මෙන්න මේ වගේ රටේ විහිළු සපේනවා නම් රටේ හිටපු නායකයෝ පොඩ්ඩක් හිතලා බලන්න. මේ කාවද ගුණාට අන්දන්නේ? මේ ගුණාට අන්දන්නේ රටේ ජනතාව. සමහරවල් රටේ ජනතාව දන්නේ නැහැ මේ දේශිකේ මැණික්මල්ල මොකද්ද, දේශියාච්චිගේ මැණික්මල්ල මොකද්ද කියන එක දන්නේ නැහැ අතරම සමහර අය. මේක පැහැදිලි කරලා දෙන්න ඕන ජනතාවට. තමුන්ට ගෙවල් ගොඩක් හම්බෙලා, සල්ලි ගොඩක් හම්බෙලා, යානවාහන ගොඩක් හම්බෙලා ඒවා කොහෙන්ද කියලා අධිකරණයෙන් හරි එහෙම නැත්නම් පොලිසියෙන් හරි තවත් ඒ ආයතනයකින් විමර්ශනය කරපුවාම කියනවා අඳුරන්නේ නැති එකෙක් අපේ ආච්චිට ගෙනත් දුන්නා මැණික්මල්ලක්, ඒක විකුණලා ආච්චි මට සල්ලි දුන්නා, ඒකෙන් මං ගත්තා කියලා. මේවාගේ කතන්දර අපි පුංචි කාලේ මට මතක ඉස්කෝලේ යනකොට
මන්ත්‍රී තුමා සමහර අය අපිට කියලා දුන්නා විනාඩියයි තියෙන්නේ
ඉතින් ඇත්තටම මේවා ගැන අපි මේවා ගැන තමයි අපි කතා කරන්න තියෙන්නේ මේ රටේ එහෙනම් මං විශේෂයෙන්ම මූලාසන හොබන කරු මන්ත්‍රීතුමනි මට කියන්න ඕන මේ සමස්ත සමාජයට එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීට අපි සියලු දෙනා අපි සියලු දෙනාම අද යම් කිසි වැඩපිළිවෙලකට සූදානම් වෙන ඕනේ වැඩපිළිවෙල තමයි අද අපි ආණ්ඩුවේ වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා මේ අල්ලස දූෂණය සහ වංචාව නැති කරන්න හැබැයි මඩ ගහන්න පුළුවන් බොරු කියන්න පුළුවන් අද මේ විපක්ෂය ඇවිල්ලා මේ පොදු විපක්ෂ මේ කණ්ඩායම මොකද සිද්ධ කරන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා කොතරම් බොරු කියනවද කියලා හිතන්න මෙන්න මේක ඉතාමත් වැරදි කාරණාවක් ඒ නිසා මේ වැරදි සියල්ලම නිවැරදි කරලා අපි සියලු දෙනා මේ ජන සමාජය නිර්මාණය කරන්න ඕන අලුත් වැඩපිළිවෙලකට මොකද දේශපාලඥය කරන්නේ මොකද පරිපාලන නිලධාරියා කරන්නේ ජන සමාජය මොකද කරන්නේ ආගමික නායකය මොකද කරන්නේ කියලා හරියට තේරුම් බේරුම් අරගෙන මේ රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල සකස් වෙන්න ඕන කියලා මම යෝජනා කරනවා ඔබතුමා අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට මගේ ස්තුතිය ගෞරවය පුද කරනවා
බොහොම ස්තුතියි කරු මන්ත්‍රීතුමනි ඔනරබල් මුජිබ රහමාන් රැලකේරියට් 7 මිනිට්ස්
ස්තුතිය ගරු සභාපතිතුමනි අද මම හිතනවා විශේෂ සාකච්ඡාවක් විශේෂයෙන්ම අපේ අල්ලසා දූෂණ කොමිසම සම්බන්ධව ඒ ගන්නා තීන්දුව වලට කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපි දන්නවා පෞගිය කාලේ පුරාම අපිට තිබුණු අභියෝග තමයි මේ රටේ දූෂණය හා වංචාව එතකොට මේ දූෂණය හා වංචාව අවම කරගන්න අපි පෞගිය කාලේ විපක්ෂයේ ඉන්න කාලේ අපි ප්‍රධාන පක්ෂයක් හැටියට මේ පිළිබඳව අපි ලොකු අවධානයක් යොමු කරා අපි මැතිවරණ පොරොන්දු පවා ලබා දුන්නා අපිට පුළුවන් වුණා මේ මැතිවරණ පොරොන්දු ලබා දීලා එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව 18 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ කොමිෂන් සභාව ටික අඩපණ කරනකොට අපි නැවත බලයට ඇවිල්ලා අපිට 19 වෙනි සංශෝධනය හරහා මේ ස්වාධීන සභාව බවට මේවා පත් කරලා නැවත මේ රටේ අල්ලසා දූෂණය නැවත්වීමට යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට හා ඒකේ ඉන්න නිලධාරීන්ට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් තීන්දුව ගන්න පුළුවන් ආයතනයක් හැටියට මේක පත් කරන්න. මේක අපි ජනතාවගේ පැත්තෙන් ගත්තම ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ගත්තම මං හිතනවා මේක විශාල ජයග්‍රහණයක්. නමුත් මේකේ අඩුපාඩු අපිට තියෙන්න පුළුවන්. මේකේ නමුත් සමහර දේවල් තවම අපි හිතන මට්ටමට නොඑන්න පුළුවන්. නමුත් අපි යම් කිසි ප්‍රමාණයකට අපි ජනතා ජයග්‍රහණයක් හැටියට අපි මේක දකින්න ඕනේ. මොකද එදා මහින්ද රාජපක්ෂගේ පාලන කාලේ අඩපණ කරලා තිබුණු මේ කොමිෂන් සභා නැවත මේවා ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒම ජනතාවගෙන් පැත්තෙන් හා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි දූෂණය වංචාව නැවැත්වීමේ පැත්තෙන් අපි ගත්ත විශාල ජයග්‍රහණයක් කියලා අපි කියන්න ඕනේ. දැන් එතකොට අපේ කතා කරපු විමල වීර දිසානායක මන්ත්‍රීතුමා නොයෙකුත් චෝදනා කළා. එතුමා ඒ චෝදනාවල එතුමා කතා කරා විශේෂයෙන්ම පෞගිය කාලේ සමහර මේ අපේ රිචඩ් ඩී සොයිසාගේ ඒ ඉමුණ මාධ්‍යවේදියාගේ මරණය ගැන අපි එතුමාට මතක් කරන්න ඕනේ මේ පෞගිය කාලය තුළ ප්‍රදීප් එක්නලිගොඩ ලසන්ත වීරතුංග එය වගේ අයට වෙච්ච දේවල් අපි දන්නවා ප්‍රදීප් එක්නලිගොඩගේ ඒ මරණයට සම්බන්ධ ඒ ඉන්න සමහර හමුදා සෙබළුන් අත්අඩංගුවට ගන්නකොට ඒවට සම්බන්ධයක් තියෙන සැකකටයුතුයි කියලා අත්අඩංගුවට ගන්නකොට තමුන්නාංශලා විශේෂයෙන්ම රණවිරුවන් අත්අඩංගුවට ගන්නවයි කියලා ජනතාවගේ අතරේ වැරදි මතයක් ගෙනිච්චා. තවන් දිගටම ඒ මතයේ ඉඳගෙන මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න නොදී ඒ නීතිය කරන නියාත්මක කරන නිලධාරීන්ට බලපෑම් කරන්න තමුන්නාංශලා දිගින් දිගටම කටයුතු කළා. අපි දන්නවා අද වෙනකොට ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන අපි අද යම්කිසි ලොකු පිම්මක් ඉස්සරහට පැනලා අද ඒ පරීක්ෂණ අද පවත්වලා අද අපිට හිතානෙද්දා වෙනකොට ඒකේ තියෙන සුළමුළ අපිට හොයාගන්න පුළුවන් තත්ත්වයට අපි මේක ගෙනල්ලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්න ඕනේ මෙතුමා කතා කළා මොහන් පීරිස් මැතිතුමා ගැන. ඇයි එතුමා කතා කරන්නේ නැත්තේ ශිරාණි බණ්ඩාරනායක මැතිනියට කරපු දේ ගැන? ඇයි ශිරාණි බණ්ඩාරනායක මැතිනියව අයින් කරපු විදිය ඒ ක්‍රියාපටිපාටිය ගැන එදා එතුමන්ලා කතා කළේ නැහැ? එදා එතුමන්ලා නිහඬව මේක බලාගෙන හිටියා. මොකද අපි දන්නවා එදා හිටපු පාලකයන්ට අභියෝග කළා නම් ඒ පාලකයන් කරපු දේවල් විවේචනය කරා නම් එදා එතුමන්ලාට වෙන දේ එතුමන්ලා දන්නවා ආණ්ඩුවේ හිටියට. ඒ හින්දා එතුමන්ලා එදා නිශ්ශබ්දව හිටියා.
ඕ ඒන්ද එතුමා විශේෂයෙන්ම මන්ත්‍රීතුමා සභාගැබේ නෑ. නමුත් අපි කියන්න ඕනේ එතුමා පෞගේ කාලේ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් කියලා ඉන්න කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට විශාල කරදරයක් වුණා. කරා එතුමා දිගින් දිගටම පළාත් සභාවට බලතල ඉල්ලගෙන එතුමාව ඊටපස්සේ අරලියගහ මන්දිරියට ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳට සලකලා යවුවයි කියලා දූෂමාන ආරංචි තියෙනවා. ඒව ගැනත් අපි එතුමා හිටියා නම් අපිට දැනගන්න තිබුණා ඒකේ ඇත්ත නැත්ත තත්ත්වය මොකද්ද කියලා. නමුත් එතුමා සභාවේ නෑ. මේ මේ එතුමා සභාවේ නෑ. අපිට ඒක ගැනත් විපරම් කරන්න තිබුණා එතුමාගෙන් අහලා ඒ කතාවල ඇත්තක් තියනවද නැද්ද කියලා. මම කියන්න කැමති ඒ වගේම ගරු සභාපතිතුමනි, අද අපි දූෂණය වංචාව නැවැත්වීමේ පැත්තෙන් අපි ඉදිරියට ආවම නමුත් අපිට පේනවා තවම මන්දගාමි ස්වභාවයක් තියෙනවා. මේ දාපු නඩු ක්‍රියාත්මක වීමේදී මේ නඩු ඇසීමේදී ඒ යන විශාල මන්දගාමි ස්වභාවයක් තියෙනවා. ඒ මන්දගාමි ස්වභාවය තුළ මේ රටේ ජනතාවගේ අතරේ කුතුහලයක් තියෙනවා. මේ පවතින නඩු මේ ක්‍රියාත්මක වෙන දේවල් මේවා අපි බලාපොරොත්තු වෙන තරමට ඉස්සරහට යයිද කියන ප්‍රශ්නය අපිට අද ඉස්සරහට තියෙනවා. එහෙනම් මම හිතන රජයක් හැටියට අපි අවධානය යොමු කළ යුතුයි මේ නඩු ඉතා ඉක්මනින් විභාග කරලා මේවා අවසන් කරන්න. අපි දන්නවා අද රජයක් හැටියට අපිට පුළුවන් වුණා පෞගිය කාලේ විශාල වංචාව වලට සම්බන්ධ වෙච්ච දේශපාලඥයන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිලධාරීන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන පුද්ගලයෝ වෙන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයකට අපි කොටු ගන්න. අද විමල් වීරවංශ මැතිතුමා උපවාසයක් පටන් අරන් තියෙනවා. අපි දන්නවා අද එතුමා උපවාසයේ පටන් අරගෙන තියෙන්නේ. එතුමා ඊයේ විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකර මහාධිකරණයේදී එතුමාට දීපු තීන්දුවට විරුද්ධව එතුමා අද උපවාසයක් පටන් ගන්නවා කියලා කියනවා. මම කියනවා එතුමා මේ උපවාසයේ එතුමාගේ උපවාසවල අපි දැකලා තියෙනවා. තුම්මුල්ලේ හන්දියේ UNO එක ඉස්සරහා අර ලෙමන් පෆ් කකා කරපු උපවාසවල අපිට මතක තියෙනවා. අපි ඒව දැකලා තියෙනවා. සමහර විට මේ උපවාසයේ කෙරවර වෙන්නේ අර ආණ්ඩුවේ ගෙවන වාට්ටුවකින් කියන එකත් අපි කියන්න කැමැතියි. ඒ ගෙවන වාට්ටුවට යන්න තමයි මේ උපවාසයේ එතුමා දැන් මේ පටන් අරගෙන තියෙන්නේ. වෙන දෙයක් ඉඳන් ඒ වගේම අපි නීති ආධිපත්‍ය ගැන අපි කතා කරනවා. නීති ආධිපත්‍ය ගැන අපි කියන්න ඕනේ තව එක දෙයක්. විශේෂයෙන්ම මේක අල්ලස් දූෂණ කොමිෂන සභාවත් එක්ක සම්බන්ධ නීතියේ ආධිපත්‍ය ගැන තියෙන ගැටලුව. විශේෂයෙන්ම තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව අද වෙනකොට විශාල පරීක්ෂණ වලට ලක් වෙලා අද වෙනකොට හොඟා තොරතුරු අද එළිදරව් වෙලා තියෙනවා. අද අරලියගහ මන්දිරයත් එක්ක පෞගිය කාලේ ඒ දුරකථන සම්බන්ධ වුණයි කියලා අද උසාවියට අද වාර්තා වෙලා තියෙනවා. අද මේ රටේ ප්‍රභූ පවුලක් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධයි කියලා යම් යම් කරුණු හෙළිදරව් වෙලා තියෙනවා. නමුත් සභාපතිතුමනි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි අධිකරණ විශේෂ වෛද්‍ය ආනන්ද සමරසේකර මහත්තයාව තවම උසාවියට කැඳවන්නේ නැහැ. ඇයි එතුමාව කැඳවන්නේ නැත්තේ? එතුමා තමයි තාජුඩීන්ගේ ඝාතනය මේක ඝාතනයක් නොවේයි කියලා එදා ඒ වෛද්‍ය වාර්තාව දීපු අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා එතුමාව තවම උසාවියට කැඳවන්නේ නැහැ. එතුමාව උසාවියට කැඳවන්නේ නැති හේතුවෙන් අපිටත් මේ නඩුව පිළිබඳව යම් සැකයක් මතුවෙනවා. මේකට ප්‍රභූ පවුලක් සම්බන්ධින්ද මේ නඩුව යටගහන්න උත්සාහයක් තියෙනවද කියන ප්‍රශ්නය අද අපි ඉදිරියේ තියෙනවා කියන එක අපි මතක් කරන්න කැමැති. ඒ හින්දා ඒ තාජුදීන්ගේ ඝාතනත් යටගහන්න දෙන්න බෑ. ඒවා එළියට ගන්න ඕනේ. ඒවා මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට ඒ කරපු අපරාධ. මේ රටට සේවයක් කරන්න හිටපු ඒ රග කීඩකයා ඔහුව මහා රෑ මරා දැමුවා, ඝාතනය කළා. අද ඒක ඝාතකයක් අද ඝාතනයක් කියලා අද උසාවියේ ඉදිරියේ අද ඒක ඔප්පු වෙලා තියෙනවා. අද ඒකේ පිටිපස්සේ අද රහස් පොලිසිය හඹා යනවා. කීප දිනකව අද අත්අඩංගුවට අරන් තියෙනවා. අද හිටපු අපේ ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරීෙක්ව අද අත්අඩංගුවට අරන් ඉන්නවා. අද ඔහු යම් යම් දේවල් ප්‍රකාශ කරනවා. නමුත් මේ නඩුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වන ආනන්ද සමරසේකර වෛද්‍ය එතුමාව තවම ගෙනල්ලා උසාවියේ ප්‍රශ්න කරන්නේ නැහැ. එහෙනම් අපි ඉල්ලා සිටිනවා මේ නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න. මේ නීති අත ගහන්න දෙන්න
එපා.
අවසාන වශයෙන් අපි කියන්න කැමති මේ අල්ලස්සා දූෂණ චෝදනා කියන නඩු විභාග වහාම ඒවා විභාග කරලා ඒවා පරීක්ෂණ කරලා ඒ වැරදි කාර්යයන්ට අපි දඬුවම් දෙන්න ඕනේ. මේවා ඉක්මනට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව තියෙන දේවල් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ වෙලා තියෙන දේවල් ඒවත් යටගහන්න දෙන්න එපා. එහෙනම් වෛද්‍ය අධිකරණ විශේෂ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහත්තයාව වහාම උසාවියට කැඳවන්න ඕනේ. කැඳවලා ඔහුව මේ නඩුවේ මේ සැකකාරයෙක් හැටියට ඔහුව නම් කරන්න ඕනේ. ඔහුත් මේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙක්. ඒ හින්දා මේ නඩුව යටගහන්න දෙන්න එපායි කියලා අපි ගරු සභාපතිතුමාගෙන් ඉල්ලන්න කැමැති.
හොඳයි. බොහොම ස්තුතියි. ගරු DV චානක මැතිතුමා, ඔබතුමාට විනාඩි හතක් වෙන් කර තිබෙනවා.
ගරු සභාපතිතුමනි, අද විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට එන්නේ රටට යහපාලනය ගේන්න, රටට යහපාලනය පිරි රටක් හදන්න. ගරු සභාපතිතුමනි, මේ වෙද්දි රට තුළ කොච්චර යහපාලනයක් තියෙනවද කියලා ඔප්පු වෙලා තියෙනවා. අපි 25 වෙනිදා හබරාදුවේ රැස්වීමක් තියන්න සංවිධානය කරනකොට සියලුම නීතිමය කටයුතු සියලුම අවසර ලබා තියෙද්දිත් අද වෙද්දි දැනුම් දෙනවා ඒක ස්ටේජ් එක ගහන්න අද අපිට අවසර නැහැ. දැන් දවස් 3ක් තියලා කියනවා එතන අවසර නැහැ කියලා. ඉතින් ගරු සභාපතිතුමනි, මේකෙන්ම පේනවා යහපාලන රජය කොච්චර ඒකාබද්ධ විපක්ෂයට බය වෙලාද කියලා. අද දූෂණ ගැන අපි එළියට දෙනකොට මේ කොච්චර බය වෙලාද. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුව කිව්වා වගේම අද කොච්චර දුරට නීතිය ස්වාධීන වෙලාද, මේ අල්ලස්සා දූෂණ කොමිසම් කොච්චර දුරට ස්වාධීන වෙලාද කියලා අද අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද අද වෙද්දි ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කරනවා ශ්‍රී ලංකා becomes more corrupt. ශ්‍රී ලංකා ranked at 95 in the corruption perception index CPI 2016 dropping down the rank by 12 slots when compared to 2015. The report released by Transparency International, the global movement against corruption, ranks countries according to the perceived level of public sector corruption. ගරු සභාපතිතුමනි, මට හිතා ගන්න බෑ මේ රට තුල යහපාලනයක් තියෙනව නම් කොහොමද මෙහෙම අපි ස්ථාන 12කින් තවත් ඉස්සරහට යන්නේ කියලා. ගරු සභාපතිතුමනි, ඒ වගේම අපි දැනගන්න කැමති අද ලංකාවේ ලොකුම වංචාව වෙලා තියෙනවා, බැඳුම් කර වංචාව. හැබැයි අද මේවට දඬුවම් නැහැ. අද අර්ජුන් ඇලෝසියස් දඬුවම් කරනව වෙනුවට මොකද්ද කරන්නේ? අද මේ බැඳුම් කර වංචාව සිදු කරපු ඒ සමාගමට ඕනවටත් වඩා බදු සහන ලබා දෙනවා. මේ බදු සහනත් ලබා දෙන්නේ නිකම්ම නෙවෙයි, ඉතාමත් සූක්ෂම ආකාරයෙන් තමයි මේ සහන ලබා දෙන්නේ. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය හරහා මුලින්ම අර්ජුන් ඇලෝසියස් ආයතනයට ලබා දෙනවා 2016 ජනවාරි මාසයේ මුලින්ම දෙනවා එතනෝල් සමාගමක් ආරම්භ කරන්න අවසරය ලබා දෙනවා. ඊට පස්සේ 2016 අයවැයත් එක්කම ලබා දෙනවා උතුර නැගෙනහිර ඒ වගේම ඌව පළාත්වල ඩොලර් මිලියන 3කට වැඩිය ආයෝජන සඳහා බදු රහිතව ටැක්ස් ෆ්‍රී ආයතනයක් පටන් ගන්න පුළුවන් ඒ අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ දන්නේම නැතුව මේ නැගෙනහිර පළාතට ගිහිල්ලා මේ අර්ජුන ඇලෝසියස් ආයතනය අද එතනෝල් ආයතනයක් පටන් ගන්නවා, එතනෝල් ඉදිකර එතනෝල් නිපදවන සමාගමක් අද පටන් ගන්නවා. අද කොහොමද මෙහෙම යහපාලන ආණ්ඩුවක් එක්ක වෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අද මේ යහපාලන ආණ්ඩුව බලයට එන්නේ එතනෝල් අඩු කරන්න, එතනෝල් නවත්තන්න, දූෂණයේ වංචාව නවත්තන්න. හැබැයි අද ලංකාවේ ලොකුම හොරකමට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් ඒගොල්ලන්ට කොහොමද ලබා දෙන්නේ? අද බදු රහිතව මෙහෙම ආයතන පටන් ගන්න. ගරු සභාපතිතුමනි, ඒ වගේම අද අපි දන්නවා අද විශේෂයෙන්ම අද මුදල් අමාත්‍යතුමාට විරුද්ධව අද ලොකුම චෝදනාවක් එල්ල වෙලා තියෙනවා ප්‍රාඩෝ ගනුදෙනුවක් පිළිබඳව. අද මේ ප්‍රාඩෝ ගනුදෙනුව පිළිබඳව වාහන 700ක් ප්‍රාඩෝ 700ක් ලංකාවට එනවා අන්ඩ වැලියු කරලා ගෙනෙල්ලා අන්තිමට බිලියන 10ක පාඩුවක් රජයට වෙනවා. බිලියන 10ක මිලියන 1000ක පාඩුවක් වෙනවා. හැබැයි මේ මිලියන 1000ක පාඩුවක් වුණාම ඒ පිළිබඳව ඇමතිවරයා ප්‍රශ්න කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ටොප් 10 හරහා මේව ගිහිල්ලා පැමිණිලි කරනවා. අද වෙනකම් පැමිණිලි පාර්ශවයෙන් සාක්ෂියක්වත් ගන්න නැතුව අද වෙද්දි මේව කිසිම දෙයක් විභාග වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට අද අපූර්ව යහපාලනයක් තමයි රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වෙනුවට මොකද්ද වෙන්නේ? ප්‍රාඩෝ වංචාව හෙලිකර රේගු නිලධාරින් දඟෙඩියට. මේක සත්අඩ පුවත්පත 2016 11 13 වෙනිදා වාර්තා කරනවා ප්‍රාඩෝ වංචාව හෙලිකර රේගු නිලධාරින් දඟෙඩියට. රජයට හිමිය යුතු රුපියල් මිලියන 1000ක අධික තීරුබදු මුදලින් මුදල් අමාත්‍යවරයාගේ මැදිහත් වීම හේතුවෙන් අහිමි වී පිළිබඳ පරීක්ෂණයේ පැවැත්වූ රේගු නිලධාරින් එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා නියෝග කර ඇතැයි සත්හඬ වාර්තා වෙනවා. බලන්නකෝ, අපේ සභානායකතුමත් ඉන්නවා, රටේ අපූර්ව යහපාලනයක් තියෙන්නේ. අද හොරකම් කරන එක්කෙනාගෙන හොයන කෙනාට තමයි අද පරීක්ෂණ. අද රටේ විනය පරීක්ෂණ එන්නේ,
අපරාධ ගැන හොයන එක්කෙනාට. එතකොට ගරු සභාපතිතුමනි, යහපාලන ආණ්ඩුව බලයටපත් උනේ හොරු ආරක්ෂා කරන්නද හොරු අල්ලන්නද? අද මෙතන පැහැදිලිවම අන්තිමට මේවට වරද කරවෙන්නේ මේව පිළිබඳ හොයන නිලධාරී. එහෙම වෙනකොට තමයි අල්ලස්සා දූෂණ කොමිසමේ නිලධාරීන් බය වෙන්නේ. ඒ නිසා තමයි අද හුදෙක් විපක්ෂය මර්ධනය කිරීම සඳහා විතරක් අද මේ ආයතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා අද වෙද්දි ටොප් 10 වල 10ක් පැමිණිලි කරලා ඉවරයි. අද වෙද්දි එකක්වත් විභාග කරලා නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි අන්තිමටම දාන පැමිණිල්ල තමයි ගල් අඟුරු වංචාව පිළිබඳ අපි පැමිණිල්ලක් කරනවා. මේ පැමිණිල්ල අපි කරන්නේ අගමැතිතුමාටත්, ඒ වගේම චරිත රත්වත්තේ මැතිතුමාටත්, පාස්කර් ලිංගම් මැතිතුමාටත් විරුද්ධව අපි පැමිණිල්ල කරන්නේ. මේ පැමිණිල්ලට හේතුව තමයි අද ලංකාවට 150කටත් වැඩිය විදුලිය සපයන්නේ නොරොච්චෝලේ බලාගාරයෙන්. මේ නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ගේන්නේ පිටරටින්. ගල් අඟුරු පිටරටින් තමයි අපි ආනයනය කරන්නේ. මේ ගල් අඟුරු පිටරටින් ආනයනය කරනකොට ලංකා කෝල් සමාගම හරහා තමයි ටෙන්ඩර් කැඳවීමක් කරන්නේ. මේ ටෙන්ඩර් කැඳවීම කරනකොට ආයතන 8ක් විසින් ටෙන්ඩර් ඉදිරිපත් කරනවා. මේ ටෙන්ඩර් ඉදිරිපත් කරනකොට ටෙක්නිකල් කමිටි එකක් දාලා ඒවට අවශ්‍ය තාක්ෂණ කරුණු පිළිබඳව ඒ සියලුම දේවල් දැනුවත් කරනවා. ඊට පස්සේ ගරු සභාපතිතුමනි, මේකේ පළවෙනි ස්ථානයට එහෙම නැත්නම් අඩුම ලන්සුව තියන්නේ නොබෙල් රිසෝසස් සමාගම තමයි අඩුම ලන්සුව තියන්නේ. හැබැයි මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? පස්වෙනියට තියෙන ස්විස් සිංගප්පූර් ටෙන්ඩර්, ස්විස් සිංගප්පූර් ආයතනයට
සභාපතිතුමනි,
මේ ස්විස් සිංගප්පූර් ආයතනයට ලබා දෙනවා මේ ටෙන්ඩරය පස්වෙනි ස්ථානයට තියලා. මේකට යොදා ගන්න එක දෙයයි, අර ටෙක්නිකල් පොයින්ට් එකක් අයින් කරලා දාලා හරියට මුලින්ම ටෙන්ඩරේ කැඳවනවා වී ගන්න. හැබැයි වී ගන්න කියලා ටෙන්ඩරේ කැඳවලා අන්තිමට හුණු සහල් ගන්නේ. ඒ වගේ තමයි මේ කෝල් සමාගමෙන් වෙන්නේ. මේකේ පාඩුව විකනාධිපතිතුමා කිව්ව විදියට එතුමගේ වார்த்தාවට අනුව බිලියන 1.5ක පාඩුව සිදු වෙලා තියෙනවා. ඊට පස්සේ මේකේ නොබෙල් රිසෝසස් සමාගම ගිහිල්ලා ශේෂාධිකරණයට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරාම මේ ටෙන්ඩරය කැන්සල් කරන්න කියලා නියෝගයක් එනවා. එහෙම තියෙද්දිත් මේ ආණ්ඩුව නැවතත් ආර්ථික කමිටුව මැදිහත් වෙලා, අගමැතිතුමා මැදිහත් වෙලා නැවතත් මේ ටෙන්ඩරය අලුත් කරලා දීලා ඒකේ පාඩුව බිලියන 5ක්. මේක හැබැයි අපි කියන කතාවක් නෙවෙයි, විකනාධිපතිතුමා ඒ වගේම මේක සභාපති වශයෙන් කටයුතු කරපු එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීතුමා මෛත්‍රී ගුණරත්න මැතිතුමා තමයි මේ වෙහෙලි කරන්නේ. හැබැයි අද වෙද්දිත් කිසිම කෙනෙකුට දඩුවමක් නැහැ. අද වෙද්දි ජනාධිපතිතුමාට විරුද්ධව දූෂණ චෝදනා එල්ල වෙලා තියෙනවා. අගමැතිතුමාට විරුද්ධව දූෂණ චෝදනා එල්ල වෙලා තියෙනවා. අද ඒ වගේම සම්පූර්ණ සමස්ත ආණ්ඩුව ඇමතිවරුන්ට විරුද්ධව දූෂණ චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ නිසා මට තප්පර 20ක් දෙන්න කරු සභාපතිතුමනි, මේ දූෂණ චෝදනා එල්ල වෙලා තියෙද්දි මේ ආණ්ඩුවට ගන්න පුළුවන් එකම ජයග්‍රහණය තමයි දැන් අවස්ථා 3ක් 12ක් ඉදිරියට ගියා. තා අවුරුද්දක් මේ ආණ්ඩුව බලයේ සිටියොත් ලෝකයේ දූෂණ වංචාවෙන් වැඩිම බවට රට බවට පත් වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේවට අල්ලස්සා දූෂණ කමිසමට මේ ස්වාධීන කරලා මේ සියලුම දෙනාට පක්ෂපාත බලන්නේ නැතුව වර්ධවල් කරන සියලුම දෙනාට දඬුවම් කරන්න ඕන. ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.